සමන්තාචක්කවාලේසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කඩං ධම්මසවනකාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි, මේ සතියක දවස් 6ක මේ භාවනා වැඩසටහනේදී අපි බලාපොරොත්තු වුණේ මේ පින්වතුන්ට ප්‍රශ්න කීපයක් මතු කළා. ඒ ප්‍රශ්න වලට උත්තර, නිවැරදි උත්තර තමන්ටම හිතන්න අවස්ථාවක් ලබා දෙන්න. පළවෙනි ප්‍රශ්නය තමා, භාවනා කළ යුත්තේ ඇයි? භාවනා කරන්නේ කොහොමද? භාවනා කරන්නේ මොකටද? භාවනාවෙන් බලාපොරොත්තු වෙන පරමාර්ථය මොකක්ද? මේ පරමාර්ථය ඉෂ්ට කරගන්න අපි අනුගමනය කළ යුතු පිළිවෙත, ප්‍රතිපදාව මොකක්ද? ඒ වගේම මේ සම්මතයෙන් සම්ප්‍රදායෙන් තියෙන කරන භාවනා වැඩසටහන් සහ බුදුහාමුදුරුවෝ ලෝකයාට පෙන්වා වදාළ බුද්ධ භාවනාව සහ සම්මතයෙන් අද තියෙන ප්‍රාණයාම් භාවනාව අතර වෙනස මොකක්ද? එමනනම් අරිය භාවනාව මොකක්ද? අනරිය භාවනාව මොකක්ද? ඒ අනුව මේ ධ්‍යාන ලබා ගැනීමද මේ බුද්ධ භාවනාවේ පරමාර්ථය? මගඵල සාක්ෂාත් කර ගැනීමද? ඒ වගේම මේ ධ්‍යාන ලබා ගැනීමෙන් ලබාගත හැකි යම් සහනයක්, සිතක් ශාන්තියක් තියෙනවා නම් ඒක මොකද්ද? ඊට එහා ගිහිල්ලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමෙන් ලබන නියත වූ විමුක්ති ඥාන දර්ශනය මොකක්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයකට මේ ත්‍රිපිටකාගත ධර්මවල, ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් අපි මේ දින 6ක් තුල සාකච්ඡා කළේ, කරුණු පැහැදිලි කළේ. ඒ නිසා පින්වතුනි, මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙරත්, මීට පෙර කකුසඳ, කෝණාගම, කාශ්‍යප, දීපංකර බුදුහාමුදුරුවන්ගේ කාලයට යන තාක්කල් මේ භාවනා වැඩසටහන් මිනිස්සු අතරේ තිබුණා. ඒ භාවනා වැඩසටහන් වෙනාගම්වලත් තිබුණා, තියෙනවා, ඉදිරියටත් පවතිනවා. දැන් ඔය උපනිෂද් ධර්මය, ජෛන ධර්මය, වේද ආගම, ශිව ආගම, අද නම් හින්දු ආගම, මේ සියලු පෙරදිග රටවල්වල බොහෝ තැන්වල මේ භාවනා ක්‍රම තියෙනවා, තිබුණා, ඉදිරියටත් තියෙයි. හැබැයි මේ භාවනා ක්‍රමවලිනුත් බලන්නේ මිනිස්සුන්ට යම් ආකාරයක හික්මීමක්, ශික්ෂණයක්, තාවකාලික හෝ සුවයක් ලබා දෙන්න. මේ බොහොම කාර්යබහුල, මේ උද්දච්ච වූ, වික්ෂිප්ත වූ මේ සමාජය තුළ මේ විසුරුණු හිත තරමක් දුරට හෝ කොයි ආකාරයකින් හෝ සමතයට පත් කළා විස්කම්බන වශයෙන් තදංගම වශයෙන් හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරන්නට තමයි ඔය කියන ප්‍රාණයාම අනාර්ය භාවනා ක්‍රමවලත් කරන්නේ. මේ ධ්‍යාන ලබනවා කියන්නේ දවාහැරීම. ඒ දවස් දවාහැර යටපත් කරන්නේ කෙලෙස්. මේ කෙලෙස් හිතක උපදින දේවල්. වෙන කොහෙවත් කෙලෙස් කිලුටු කුණු ගති උපදින්නේ නැහැ. මිනිහෙක්ගේ මනුස්සයෙක්ගේ එක විඥාණය කටයුතු කරන සත්වයෙක්ගේ හිතකමයි මේ කෙලෙස් ගති කිලුටු ගති රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය උපත ලබන්නේ. එතකොට ඒ අනාර්ය ප්‍රාණයාම භාවනා වලිනුත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර ඒ කරපු සම්ප්‍රදායික සම්මත භාවනා ක්‍රමවලිනුත් කළේ මේ හිතේ උපදින කෙලෙස් ගති වලින් කොටසක් තාවකාලිකව යටපත් කරලා ලබන සුවයක් සහනයක්. ඒකත් සුවයක්, ඒකත් සහනයක්, ඒකත් යම් මිදීමක්. ඒ මිදීම සුවය සහනය ලබන්නට පුරුදු කරලා දීම, පුරුදු කිරීම. ඒකත් ඒ කාලවල මිනිස්සු හිතුවා ඒක තමා නිවන කියලා. දැන් ඔය බ්‍රහ්මත්වයට පත්වන්න, අරූපී තලයට පත්වන්න, බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට ඉස්සෙල්ලා හැම කෙනෙක්ම මේ ධ්‍යාන, අනාරි ධ්‍යාන, අරූපී ධ්‍යාන වැඩුවා. එය ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ තියලා තියෙන විදිහට ඒ බ්‍රහ්මත්වයට පත් වුණා. ඒ බ්‍රහ්මත්වය තුල වේ විඳින බ්‍රහ්ම සැප මේ මිනිහෙක් හැටියටම එදා අත්විඳින්න අත්දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙනකොට මේ රටේ, මේ ජම්බුද්දීපේ බොහොම බහුල වශයෙන් පැතුරුණු ආගම් 60 ගණනකම තිබුණේ ඔය ධ්‍යාන ලැබලා, රූපී අරූපී ධ්‍යාන ලැබලා ඒ බ්‍රහ්මත්වයට යන්න පාර සකස් කරපු ක්‍රමයක්. හැබැයි බ්‍රහ්මත්වය තුල අතරමං වෙනවයි කියලා ඒ කාලේ ආගම්වල කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඒක නිෂ්ඨාව, එහෙම නැත්නම් කෙලවර එතනින් ඉවරයි කියන එක තමයි ඒ සියලු ආගම්වල බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු සියලු ආගම්වල සියලු ශාස්ත්‍රවරු එදා රටට ලෝකයට ප්‍රකාශ කළේ. නමුත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ වගේ తాවකාලික සුවයක් සහනයක් ලැබලා දීලා පැලැස්තර සුවයකින් මිනිසු අතරමං කරන්න නෙමෙයි. එකෙන් අතරමං වෙනවා. මේ අතරමං වීම බුදුහාමුදුරුව පැහැදිලිව දැක්කා. ඒ දැක්කපු නිසා තමයි බෝසත්තුමා මේ නිවැරදි මඟ හොයාගෙන ගියේ. ඒ හොයාගෙන ගියාම මේකේ තියෙනවා අර ධ්‍යාන ලබාගෙන తాවකාලිකව කෙලෙස් දවා තවා ලබන తాවකාලික සුවයට එහා ගිහිල්ලා මේ කෙලෙස් මුල් උදුරලා, මුලින් උදුරලා නැවත මේ කෙලෙස් සිතේ නූපදින ලෙස අනුපාද නිරෝධයෙන්ම මේ කෙලෙස් උදුරන්නට පුළුවන් ක්‍රමයක්. ඒකට කියනවා නික්ලේශී ධර්ම කියලා. එනිසා මේ මෙතෙක්කල් බෝසත්තුමා බුද්ධත්වයට පත්වෙන දිනේ තාක් කල් අර කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ මේ නික්ලේශී ධර්මතාවයන්, එහෙම නැත්නම් මේ කුසලස්ස උපසම්පදා කියන එක, එහෙම නැත්නම් කිං කුසල ගවේෂි කියන එක දැනගෙන හිටියේ නැහැ, තේරුම් අරගෙන හිටියේ නැහැ. ඒ නිසා අර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනයේ තිබුණු ඒ ආනපාන කියන වචනේ, ආනපාන සති සමාධිය, ওই වචනේ දිගටම අර දීපංකර බුදුහාමුදුරුවන් කාලේ ඉඳන් හෝ ඊටත් පෙර කාලෙක ඉඳන් හෝ, මොකද සියලු වදුවරු දේශනා කරන්නේ, පෙන්වා දෙන්නේ ඒකායන මාර්ගය ඇටියට ආනපාන සති සමාධිය පිහිටලා සතර සතිපට්ඨානය පූර්ණ කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමයි නිවන් මඟ හැටියට. එනිසා මේ වචන ටික තිබුණා. ඒ වචන ටික සමාජයේ මුල් පෑගෙන තිබුණා. එනිසා අපේ ගෞතම බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙත් නොයෙකුත් ඔය මේ අලකලංචිවලට අහුවෙලා නොයෙකුත් සංස්කෘතික විපරිණාමයන් බලවේගයන් ඇවිල්ලා ඉන්දියාවෙන් සහ වෙනත් රටවල් වලින් මේ නියම නිවැරදි ආනපාන සතිය ක්‍රමානුකූලව කලින් කලට වෙනස් වෙලා අර ප්‍රාණයාම ආනපාන සතිය හුදං ඇදීම පිටිකිරීම හුස්ම ගැනීම පිටිකිරීම කියන වායෝ කසිනය හැටියට තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තාම කොහොමහරි කරුම එකට මේ අස්සපස්ස කියන වචන දෙකට අර ආශ්වාස ප්‍රාශ්වාස කියන සංස්කෘත වචන දෙකකුත් එක කරුමෙට ඇතුල් වුණා. එදා ඉඳන් මිනිස්සු මේ ආශ්වාස ප්‍රාශ්වාස කරලා මේ නාසක තියෙන හුලන් රැල්ලට හිත පාත්වගෙන යම් ආකාරයක ආනපාන භාවනාවක් කරන්න පුරුදු වුණා. එක පුරුදුනේ අර මේ බුද්ධ දේශය නෙමේ අර අනිකුත් රටවල්. නමුත් මේක මේ රටටත් පස්සේ කාලෙක ගෙනාව ආවා. ඒ නිසා මිනිස්සු හිතුවා මේ උලන් ඇදීම් පිට කිරීම එහෙම නැත්නම් මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම තමා ඒ බුදුහාමුදුරුව අනුදැන වදාළ ඒ ආනපාන සති සමාධිය කියලා. ඒක දැන් සමහර පුද්ගලයෝ අවුරුදු 60 ගණන් 70 ගණන් මේ විදියට මේ උලන් ඇද ඇද පිට කර කර නිවන හොයනවා. මග ඵල හොයනවා. නමුත් ලැබූ කෙනෙක්ෝ ආසන්නයකට පැමිණි කෙනෙක්ෝ කොහෙන්වත් තේරුම් ගන්න බැරි වුණා. ඒ අනුව තමා මේ ත්‍රිපිටකයේ තියෙන උතුම් බුද්ධ දේශනාවේ මේ වචන මේ පදවැල් වලට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගත්තට පස්සේ විග්‍රහ කරාට පස්සේ විස්තර කරාට පස්සේ මේ ආනපාන අස්සපස්ස කියන්නේ මේ හුලං ඇදීම පිට කිරීම නෙමේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවට ඔය දොරවල් 6කින්ම ඇතුළට ගන්න පුළුවන් නොයෙකුත් හොඳ නරක කොටස් දෙකම. ඇයෙන් හොඳ නරක යහපත අයහපත සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය සුව අසුව මේ හැම දෙයක්ම දෙපැත්තම ගන්න පුළුවන්. ඒ වගේම පිට කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේක නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති මතුනහම මේ භව උදුරා දමන්නට තමා මේ භාවනාව කළ යුත්තේ. භාවනාව කියන්නේ ඇත්ත වශයෙන්ම භාවිතයට ගැනීම. ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වත්තුකතාය, සුසුමාරද්දාය, පරිචිතාය කියලා භාවනාව විග්‍රහ කරලා තියෙනවා. යම් යහපත් දෙයක් භාවිතයට ගැනීම තමා භාවනාව. ඒ යහපද්දේ භාවිතා කරනකොට එකට ප්‍රතිවිරුද්ධ වූ අයහපද්දේ බැහැර කිරීමක් මේ අනුතිවත්ත නට්ටේන භාවනා හැටියට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න ඕන මේ ආකාරයට ඒ කාලාන්තරයක් තිස්සේ පැවති සම්මත සම්ප්‍රදායික ඒ භාවනාව බොහෝ මිනිස්සු මේ ලංකාවේ මං හිතන්නේ ලක්ෂ 15ක් විතරවත් අඩු වශයෙන් ඔය භාවනා මධ්‍යස්ථාන 300 ගණනක් තියෙනවා තිබුණා. අතීතයේ අපේ මුතුන් මිත්තෝ දෙමව්පියෝ වැඩිහිටියෝ බොහෝ අය මේ කියන සම්මත සම්ප්‍රදායික ප්‍රාණයාම භාවනාව අනාර්ය භාවනාව උලන් ඇදීම පිට කිරීම එමනනම් පස්සේ කාලෙක ඒක වෙනස් කළා බඩ පිම්බීම හැකිලිම මේ වගේ භාවනා ක්‍රම කළා ආන පාන සති සමාධිය කියලා ම කියලා දුන්නා කියලා දුන්නේ හැම කෙනෙකුටම මේ උලන් ඇදීම පිට කිරීම තමයි ආන පාන සති සමාධිය එමනනම් මේ බඩ පිම්බීම හැකිලිම දෙස බලා ඉන්න එක තමයි ආනපාන සති සමාධි. නමුත් බුද්ධ දේශනාවේ පැහැදිලිව පිරිසිදුව මේ අර්ථ ධර්ම නිරුක්ති මේ වචන බුද්ධ භාෂිතේ වචන මාගදී වචන හරියට නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගත්තට පස්සේ තේරුම් කරලා දුන්නට පස්සේ ඕන කෙනෙකුට පැහැදිලිව පේනවා මේ ඇතුලාන්තය අධ්‍යාත්මය කිලුටු වෙන්නේ මේ නාසයෙන් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනින් කියන ගන්න නරක දේවල්. ප්‍රියදේට ඇලීම කියන දේ අන්තවාදී වුණොත් නරකයි. අප්‍රියදේට ගැටුණොත් ඒක නරකයි. ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැන්නොත් ඒක වැරදි. ඒ අනුව කිලුටු වෙනවා. ඒ අනුව කෙලෙස් ගතියක් එනවා. ඒ නිසා ඒ ප්‍රියදේට ඇලීම සහ අප්‍රියදේට ගැටීම පිරිසිඳ දැකීමෙන් ඉවත් කරන්නට පුළුවන්. ඒ අනුව මේ හිත පිරිසිදු වෙන සියලුම දේ භාවනාව හැටියට ගන්න පුළුවන්. හිත කිලුටු වෙන සියලුම දේ අත්හැරීම ඉවත් කිරීම අස්කිරීම පජහති පහනාති පස්සති භාවනාව හැටියට ගන්න පුළුවන්. හිත පිරිසිදු වෙන යම් ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් හේතුඵල ධර්මයට බහගලපා බලා ඒ ක්‍රියාමාර්ගයේ භාවිතා කිරීම භාවනාවක්. ඒ වගේම හේතුඵල ධර්මයට බහගලපා බලා හිත කිලුටු වෙන සියලු දේ අත්හැරීම අත්හැරලා මිදී නිදහස් වීම භාවනාවක් ඇටියට බුද්ධ භාෂිතේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. ඉතින් ඒක නිසා මේ භාවනාවක් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හිත දියුණු කර ගැනීම නෙමෙයි. හිත සංවර්ධනය කර ගැනීම නෙමෙයි. මේ ලෝකෙ හොඳින් පවත්වාගෙන යන්නට හිත දියුණු කර ගැනීම තමයි අද සම්මත සම්ප්‍රදායික සියලු භාවනා මධ්‍යස්ථානවල මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ හැම තැනකම තියෙන්නේ එකම පරමාර්ථය හිත දියුණු කර ගැනීම සඳහායි මේ භාවනාව භාවනා ක්‍රම කරන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ භාවනා ක්‍රම මේ හිත දියුණු කරගන්න කියලා දුන්න දෙයක් නෙමෙයි. මේකේ තියෙන්නේ හිත සුද්ධ කරගන්න, පිරිසිදු කරගන්න. මුත්‍ති විමුත්‍ති පරිමුත්‍ති. එමනන සුද්ධි විසුද්ධි පරිසුද්ධි. එනිසා හිත පූර්ණ වශයෙන් පිරිසිදු වෙනවා නම් පිරිසිඳ දකින්න පුළුවන් නම් අන්න ඒක නියම නිවැරදි භාවනා ක්‍රමයක්. මේ හිත කිලුටු වුණාම තමයි ඔය රාගය ද්වේෂය මොහය යලි යලිත් පුන පුනා බිහි වෙන්නේ. යයන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දුනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා උපදින්නේ ඒ නිසයි. ඉතින් ඒක නිසා මේ භාවනා ක්‍රමය හොඳට තේරුම් ගත්තොත් මේ බුද්ධ භාවනා ක්‍රමය මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වෙන්නේ නැත්නම් මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්නට සංඛය කරන්නට උපකාර වෙන්නේ නැත්නම් ඒක බුද්ධ භාවනාවක් නෙමෙයි. ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙන්නේ නැත්නම් ඒක බුද්ධ භාවනාවක් නෙමෙයි. ඒ වගේම තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය තමන් මේ පැවැත්ම පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව තමන්ගේ ශරීර කූඩුව පිළිබඳව මේ විශ්වය පිළිබඳව ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත පිළිබඳව තමන්ගේ තියෙන දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු වෙනවා නම් අර දස්සනේන පහතබ්බා දස්සිනියානං සංවේජනියාන ඒක පිරිසිදු වෙන්නේ නැත්නම් දෘෂ්ටිගත වෙනවා නම් ඒක භාවනාවක් නෙමෙයි ආර්ය භාවනාවක් නෙමෙයි අනාර්ය භාවනාවල් බොහොම තියෙනවා. ඒ අනාර්ය භාවනා එකකින්වත් කොහොමවත් මේ දස්සනීන පහතබ්බා දස්සනියානම් සංවේජනියානම් දස්සනීන කියන තත්වයට පත් වෙන්නේ නැහැ. දැක්ම පිරිසිදු වෙන්නේ නැහැ. දෘෂ්ටිය ආකල්පය පිරිසිදු වෙන්නේ නැහැ. ඒකනුත් යම් ලෞකික සුවයක් සහනයක් සෙතක් මත්වීමක් තියෙනවා. සියලුම භාවනා ක්‍රම ආර්ය වුණත් අනාර්ය වුණත් ප්‍රාණයාම වුණත් බුද්ධ භාවනාවත් භාවනා වුණත් මොන යම් ක්‍රමයක් වුණත් භාවනාව කියන එකේ යම් සහනයක් සුවයක් තියෙනවා. ඒක තමයි මිනිස්සු වැඩි හරියක් මුලා වෙන්නේ. ඒ නිසා ලෞකික සුවයක් ලෞකික සහනයක් යම් ආකාරයක ඔය සියලු අනාර්ය භාවනාවල සියලු ප්‍රාණයාම භාවනාවලත් තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිසික්ඛාව මිනිසුන්ට උගන්වන්නේ මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට මේ මගඵල ලබන්නටමයි. ඒ වගේම විමුක්ති ඥාන දර්ශනය ලබන්නටමයි. මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්නටමයි. නමුත් ඒ එදා වුණත් අද වුණත් හෙට වුණත් මේ අනාර්ය භාවනා ක්‍රමවලින් කිසිම අනාර්ය භාවනා ක්‍රමයකින් මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙන්නේ නැහැ. ඔය උලන් ඇදලා පිට කළා හිටියට බඩ පිම්බීම හැකිලිම බැලුවට තවත් නොයෙකුත් වායෝ කසින තියෙනවා, පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වර්ණ කසින, තව අර විසුද්ධි මාර්ගයේ තියෙනවා සම 40 කසින 30ක් ඇතුළු භාවනා ක්‍රම. නමුත් බුදුහාමුදුරුවන්ගේ මේ භාවනා ක්‍රමය මේ සති කියන වචනේ තියෙන භාවනා ක්‍රමය. සති භාවනා දස අනුස්සති. ඒ දස අනුස්සති නැත්නම් එක බුද්ධ භාවනාවක් වෙන්නේ නැහැ. භව උද්දරා දමන්නට උපකාරක ධර්මයක් වෙන්නේ නැහැ. මේ සති කියන වචනේ තේරුම හේතුඵල ධර්මයට සූත්‍රයට ධර්මයට වහා ගලපා බලන්නට හැකි ශක්තියක් ලැබීම සති. අසති නම් ඒ හේතුඵල ධර්මයට වහා ගලපා බලන්නට බෑ. ඒක නිසා ඒ අසති භාවනා කිසිසේත්ම බුද්ධ භාවනා වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හේතුව හොයලා ඒ හේතුව වැරදි නම් ඒ හේතුව සහ මුලින්ම උදුරලා දාලා ඒ වෙනුවට අර නිවැරදි හේතුවක් නොවන ධර්මතාවයක් පාවිච්චි කිරීමට භාවිතා කිරීමට පරිහරණය කිරීමට පුරුදු කිරීම. දැන් ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ අදේශ අමෝහ වීතරාගී වීතදේශී වගේ දේවල් හේතු නෙමේ. ඒවා හේතු වලින් මිදී නිදහස් වීම. ඒවා ධර්ම. හේතු කියන්නේ රාග ද්වේෂ මෝහ. ඒකනේ කිව්වේ තේසං හේතුන් තථාගතෝ ආහ කියලා. හේතු තුනයි තියෙන්නේ. රාගය හේතුවගේ ප්‍රිය දේට ඇලීම, ද්වේෂය හේතුවකි අප්‍රිය දෙයට ගැටීම, මෝහය හේතුවකි ප්‍රියාප්‍රිය අතර සසඳා මැනීම. ඉතින් ඒක නිසා මේ හේතු හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඒ නිසා හේතු බංග කිරීමයි බිඳලා ගහලා අයින් කිරීමමයි බංග කියන්නේ. ඒ නිසා මේ හේතු තියෙන තාක්කල් හේතු කරන තාක්කල් සංසාර ගමන පැවැත්ම තියෙනවා. සම්භවං සම්භූතං බව අලුතෙන් උපදිනවා. ඉතින් ඒක තේරුම් අරගෙන මේ සියලුම පින්වතුන් හොඳට කල්පනා කරලා මේ ආනපාන සති සමාධිය පිළිබඳව දැන් මේ දවස් 6 තුල දැනගන්න ඕන අවශ්‍ය සියලු දේ සියලු කරුණු හොඳට දන්නවා. හැබැයි එකම එකක් තියෙන්නේ අනුන් ගැන බලීමක් මෙතන නැහැ. තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන වැරදි දේවල් පමණයි අපි අයින් කරන්න ඕනේ. ඒ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන දේ ක්‍රියාත්මක කිරීම නිසා තමන්ට හෝ අනුන්ට හෝ අධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් හෝ යම් කෙනෙකුට ණයක් වෙනවා නම් ගැටලුවක් වෙනවා නම් ප්‍රශ්නයක් වෙනවා නම් අපහසුයක් අමාරුවක් තියෙනවා නම් ඒක භාවනාවට අදාළ නෑ. ඒක ඉවත් කළ යුතු දෙයක්. තමනුත් අනුනුත් දෙපක්ෂයම දෙපැත්තම මිදෙනවා නම් නිදහස් වෙනවා නම් නිවෙනවා නම් විමුක්තියටපත් වෙනවා නම් ඒක භාවනාවක්. ඒක භාවිතයට ගත යුතුයි. ඒක ආන කළ යුතුයි. ඒක ආසේවිතාය භාවිතාය බහුලීගත කළ යුතුයි. බොහෝ දේවල් තියෙනවා. ඔය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විතදේශී මිතමෝහි අලෝභ ආදී සමෝහ මේ කිසිම දෙයකින් තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් වෙන්නේ නැහැ. දෙපක්ෂයටම දෙපැත්තටම යහපතක් සිතක් ශාන්තියක් සහනයක් වෙනවා. ඉතින් ඒක නිසා මිනිහෙක් ඇටියට ඉපදුණු මනසක් තියෙන හොඳට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට පුළුවන් සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තමන්ට හෝ අනුන්ට හෝ දෙපැත්තෙන් එක පැත්තකට හෝ අයහපතක් අවැඩක් අසාධාරණයක් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් වෙනවා නම් ඒක තමාර ණය වීම. ඒ ණය ගෙවන්න වෙනවා. ඒ නිසා තමන් කරන කර්මය කියන්නේ ඔය හේතු ක්‍රියාත්මක කිරීම. හේතු කියන්නේ රාගය ද්වේෂය මෝහය ක්‍රියාත්මක කිරීම. ඒ නිසා යම් හේතුවක් කරනවා නම් එතෙන්දී ණය වෙනවා. හේතුව නොකරනවා නම් ඒ හේතුවට ප්‍රතිපක්ෂ වූ කුසල ධර්මය ක්‍රියාත්මක කරනවා නම් අර ණයෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය පිළිබඳව හොඳට දැනගෙන වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන දේ පමණයි තමන් මෙනෙහි කළේ. මේ ලෝකේ සියලුම තැන්වල සිදුවෙන දේවල් ගැන තමන් කල්පනා කර යුතු නැහැ. අර අතීත අනාගත වර්තමාන අජ්‍යත බහිද්ද දුර ළඟ සියුම් ගැන කටුක මේ 11 ආකාරය අපි මෙනෙහි කරන්න කිව්වට වර්තමාන මොහොතේදී එන්නේ ඕකෙන් එකයි. ඒ වර්තමාන මොහොතේදී සමහරට අතීත වෙන්න පුළුවන්, සමහරට දුර වෙන්න පුළුවන්, සමහරට සියුම් වෙන්න පුළුවන්. ඒ මොකක් හරි එකක් විතරයි වර්තමාන මොහොතේ එන්නේ. ඒ වර්තමාන මොහොතේ එන ඒ අරමුණ පිළිබඳව විතරයි තමන් දෙපැත්තට මැනලා බලන්න කල්පනා කරන්න බලන්න ඕනේ. ඒක යෝනිසෝ මනසිකාර. ඒ නිසා ඒ වර්තමාන මොහොතේන යහපත් දෙයක් නම් හිතට එන්නේ නිවෙන මිදෙන නිදහස් වන විමුක්තියට උපකාරක තමන්ටත් යහපත් අනුන්ටත් යහපත් දෙයක් තියෙනවා නම් ඒක අස්ස සති ආසේවිතාය භාවිතාය බහුලීගත. ඒක භාවිතා කරන්න, ඒක ආශ්‍රය කරන්න, ඒක මෙනෙහි කරන්න ඕන, ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒක ක්‍රියාත්මක නොකළත් එතනත් වරදක් තියෙනවා. ඒ වගේම තමන්ට හෝ අනුන්ට හෝ බාධකයක් අවහිරයක් අපහසුයක් අමාරුවක් ණයවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එතෙන්දී හේතුව වැරදි ඵලයක් වැරදි. අන්න ඒ වෙලාවේ තමන්ට හෝ අනුන්ට හෝ අවිඩක් අසාධාරණයක් වෙනවා නම් ඒ හේතුවෙන් මිදී නිදහස් වීම තමයි මේ ආනපාන සති සමාධිය. ඒ නිසා පින්වතුනි මේක හරියට තේරුම් ගත්තොත් වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ පිළිබඳව පමණයි අපි අස්සපස්ස කළ යුත්තේ සලකා බැලිය යුතු. හැබැයි මේ වර්තමාන මොහොත මරණ මොහොත දක්වාම එක දිගටම වේගයෙන් ගලාගෙන යන බව හොඳට තේරුම් ගන්න ඕන. ඔය වේගයෙන් ගලාගෙන යන වර්තමාන මොහොතේ කොයි වෙලාවක හෝ මොහොතක් දෙකක් අපි අයාලේ ගියොත්, අපිට වැරදුනොත්, අපි අවධානයෙන් නොසිට අසපස්ස නොකළොත්, අර වැරදි කොටුවීමකට කොටු වුණොත් ඒක අර නැවත විඥාණයට ආහාර ලැබෙන දෙයක් වෙනවා. නැවත දවස් 7ක් යනතුරු විඥාණයට ඒ ආහාර ඇති. එතකොට මේ භාවනානුයෝගී කොන්දට තේරුම් ගන්න ඕන විඥාණයට ඕන දවස් 7කට එකවරයි මේ අනුසය උපදවා ගන්න. එකවරක් එක අනුසයක් උපදවා ගත්තොත් දවස් 7ක් තුල කොයි මොහොතක හෝ ඒ දවස් 7ක් ජීවත් වෙන්න විඥාණයට ආහාර ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි උත්සාහ ගන්න ඕන ඉස්සෙල්ලා පැයක් දෙකක් හෝ පුළුවන් නම් ඉන්න. ඒ ඉඳපු හැම අවස්ථාවකටම අපේ පුරුද්දක් පුහුණුවක් ලැබෙනවා. ඒ පුරුද්ද පුහුණුව නිසා අපිට පුළුවන්කම ලැබෙයි ඒකයි අර අවුරුදු 7ක් උපරිමාසයෙන් ඉන්න අවශ්‍ය. ඒ නිසා ඔය අපි දවස් 7ක් උත්සාහ කරන එක මේ වැරදුනාට, පසුබට වුණාට, ඒකෙන් වෙනස් වුණාට, කැඩිලා ගියාට ඒකට කලබල වෙන්න ඕනේ. නැවත ආයි අපි මේ දෛනිකව ජීවත් වෙන හැම මොහොතකම මේ ආනපාන සති සමාධියේ ඉන්න කල්පනා කරනවා. කල්පනා කරගෙන යනකොට, මේ ක්‍රියාත්මක කරගෙන යනකොට අපි දන්නේම නැතුව අර කිකිලි පිටර රකින්න වගේ පැටිය කොයි වෙලාවක හරි එළියට එයි. ඉතින් ඒක නිසා පින්වතුනි, හැම තිස්සෙම අපි අතින් යම් වරදක් එකපාත් අතපසු වීමක් මේ විඥාණයට ආහාර ලැබීමක් ආවට අපි විශ්ෝප වෙන්න, පසුතැවෙන්න ඒ ගැන මෙනෙහි කර කර කල්පනා කරන්න ඕනේ නැහැ. ඒක හොඳට අවධානයෙන් දැනගෙන ඒක මීට පස්සේ කරන්නේ නැහැ කියන එක අවධාරණය කරගෙන, අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ආනපාන සති සමාධියේ දිගටම පවත්වාගෙන යෑම තමයි නිවනට උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ සතියක් තුළ මේ පින්වතුන් මෙවන් පරිචයක්, මේ පුහුණුවක්, එහෙම නැත්නම් මේ ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය වන දේ පාර හොයාගත්තා. අපි මෙතන මේ ටියුෂන් පන්තියක වගේ, එහෙම නැත්නම් අපි ප්‍රායෝගිකව කිසිම දෙයක් කෙරෙව්වේ නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. ප්‍රායෝගිකව කරන්න ඕන තමන්. අපි කිව්වේ, අපි පෙන්නුවේ, අපි පෙන්ලා දුන්නේ මේක ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය වන්නා වූ පරියාය පිළිවෙත, ප්‍රතිපදාව පැහැදිලි කරලා, විග්‍රහ කරලා, විස්තර කරලා, නොවැරදින පාරක් හදලා පෙන්නලා පාරට දැමීම. පාරේ අනේක හෝ නොඅනේක හෝ තම තමන්ගේ වැඩ. පාර පෙන්වා දීමයි අපි කළේ බුදු සියලු බුදුවරුන්ගේ කාර්ය. පාර මාර්ගය, මාර්ගචර්යාව පෙන්වා දීම. පාරේ අතින් අල්ලගෙන යන බුදුවරුන්ට බෑ, බුද්ධ ශ්‍රාවකයන්ටත් බෑ. පාරේ ආයුත්තේ තමන්. පාරේ වැටුණොත් නැගිටිය යුත්තේ තමන්. පාරේ යන්න අවශ්‍ය හැරමිටියක් ගන්න ඕන නම් ඒ හැරමිටිය ගත යුත්තේ තමන්. පාරේ තනියෙන් යන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඒක නිසා තමන් ගෙදර ගියත්, වැඩවලට ගියත්, පාරේ හිටියත්, රස්සාවේ හිටියත්, මේ කොහේ හිටියත් කළ යුත්තේ තමන්ගෙම ඇහ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රියය සංවර කරගෙන, ශික්ෂණය කරගෙන ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කිරීමයි. දැන් ඒ සඳහා අවශ්‍ය සියලු ආයුධ, සියලු දැනුවත්කම්, සියලු පිළිවෙත් දන්නවා. ඒ නිසා දැන් හෙට ගෙදර ගියාම, සමහරු අදම ගෙදර යනවා, ඒත් හෙට හෝ අද හෝ ඒ ගෙදර ගියත් මේ ආනපාන සති සමාධියෙහි පිහිටා ප්‍රායෝගිකවම කටයුතු කරන්න අවශ්‍යයි. දැන් සමහර විට තමන්ගේ නෑදෑයෝ සාම්පුරුෂයා භාර්යාව අම්මල තාත්තලා දූ දරුවෝ බලයි මේ සුමානක භාවනා වැඩසටානකට ගිහිල්ලයි ඒ තමන්ගේ අම්මාරි තාත්තාරි දුවහරි පුතාහරි සාම්පුෘජාරි භාර්යාවරි ආව. අර ඉස්සෙල්ලා ගෙදරින් එන්න ඉස්සෙල්ලා හිටපු පුද්ගලයම නම් දැන් ඒ හැසිරීම් රටාවම නම් ඒ ආකාරයටම ගැටෙනෝ නම් තරහ යනෝ නම් වචන එකින් එක කියනෝ නම් අර කොක්කට කෙක්ක දානෝ නම් ඒක මේ කිසිම මේ භාවනාවෙන් කිසිම ප්‍රයෝජනයක් අරගෙන නැහැ. දැන් තමන් ඉවසන්න ඕන, විමසන්න ඕන, ආවර්ජනය කරන්න ඕන, විමර්ශනය කරන්න ඕන, විමර්ශනය කරලා මේ ආනපාන සති සමාධිය පිහිටන්න ඕන. අපිම තේරුම් ගන්න ඕන අපි කොයි වෙලාවකවත් එකට එක කරලා අර අපුඤ්ඤාභි සංකාරයක් කරන්න කරගන්න හොඳ නැහැ. ඒ වගේම අපි කරන්න ඕන දේවල් තියෙනවා, කරණීය ධර්ම තියෙනවා. ඒ හැම වෙලේම අපි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒවා කරණීය ධර්ම, ඒවා ධර්ම, ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. ඒ අනුව ප්‍රායෝගික වශයෙන් ආදර්ශමත් විදියට තමන්ගේ ගෙදර අයට තමන් පෙන්වන්න ඕන මේ භාවනාවෙන් තමන් ලද දේ, තමන් ලැබූ යහපත අනික් අයටත් ආදර්ශමත් වෙන විදිය. එතකොට ගෙදර අයටත් එකපාරට ඇහැරෙනවා, දහම්මැස පෑදෙනවා. ඇයි? මේ මොකක් හරි වෙනසක් වෙලා තියෙන බව. ඒ වෙලා නැත්නම් ඒක තමන්ගේ වරද මිසක් වෙන කාගේවත් වරද නෙමේ, එක කම්ම ආවරණය. ඒ වගේම හොඳට තේරුම් ගන්න ඕන අර කරුණු හතරක් පළවෙනි දවසේම විග්‍රහ කළා. සමාව ගැනීම, මෛත්‍රී කිරීම, පිරිසිදු තුන් සිත පහදාගෙන පින් අනුමෝද පින් දීම, පින් පැවරීම. ඒ වගේම මේ ලෞකික වශයෙන් බෞද්ධික වශයෙන් ලද්ද ලැබූ හැකියාවන්ගෙන් ලෝකයාටත් යමක් යහපතක් කිරීම. මේ කරුණු හතර මුළු ජීවිත කාලයටම යහපත් වෙනවා. නයින් බේරෙන්න, නයින් මිදෙන්න බොහෝ දේවල් සිද්ධ වෙනවා. යහපත් දේ බොහෝ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒ කරුණු හතර හැම තිස්සෙම හොඳට මතක තියාගෙන හැම තිස්සෙම අපි හැම දිනයකම වගේ අපි තුන් හිත පහදාගෙන විනාඩියක් තප්පරයක් දෙකක් මෛත්‍රී කර්මස්ථානයක් පරම මෛත්‍රී ආර මෛත්‍රී වැඩුවට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා සමාව ගන්න, පින් දෙන්න, මෛත්‍රී කරන්න, ඒ වගේ දේවල් ලෝකයට යහපතක් කරන්න, සත්‍යක්‍රියාබලයක් පතුරවන්න. විශේෂයට මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර පිරිසිදු කරන්නට අපින් ඉටු විය යුතු යුතුකම වගේ කීම ඉටු කරන්නට. ඒ නිසා අපි දවස ගානෙම දෛනිකවම මේ සත්‍යක්‍රියාබලයක් පතුරවල විනාඩියක් දෙකක් තුනක් හෝ මේ මහා භූත හතර ආපෝ තේජෝ වායෝ පඨවි සමතේටපත් කරන්නට, යහපත් කරන්නට, පිරිසිදු කරන්නට, සුදු කිරණ පතුරවන්නට අපි අපේ යුතුකම ඉටු කරන්න ඕන. ඒක තමන්ටත් අනුන්ටත් විශ්වයටත් යහපත්, තමන්ගේ නිවනටම උපකාර වෙනවා, හේතු වෙනවා. ඉතින් ඒක නිසා අපි දවසක් තුල කොයි වෙලාවෙ හරි ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අර මේ පලි ගැහුවනම්, ශාප කළා නම්, එකට එක කළා නම්, ගැටුමක් ඇති වුණා නම් ඒකෙන් වෙන්නේ අර ආපෝ තේජෝ වායෝ පඨවි හතර මහා භූත හතර අපි විසින්ම දොදැනම කිලුටු කිරීමක්. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවල සත්‍යක්‍රියාබලයක් පතුරවල පිරිසිදු සිතක් නිකුත් කළා නම්, සුදු කිරණ නිකුත් කරා නම් අර ආපෝ තේජෝ වායෝ පඨවි හතර පිරිසිදු වෙනවා. ඒ නිසා අපි මේ යුතුකම වගේ කීම ඉටු කරන්නට මේ භාවනාව දන්නා අය, මේ ආනපාන සතිය දන්නා අය, මේ බෞද්ධරා දමන්නට දන්නා අය විසින්වත් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතර මේ ක්‍රියාකාරකම් හතර පිරිසිදුව හදවතින්ම කළ යුතුයි. ඒක හැකි හැම අවස්ථාවකම ප්‍රායෝගික කිරීම නිසා තමන්ටත් විශ්වයටත් මහා භූත හතරටත් හැම කෙනෙකුටමත් බාහිර සත්වයන්ටත් පුද්ගලයන්ටත් රටටත් ගමටත් ලෝකයටත් යහපතක්. තමන්ගෙන් සිදුවේ යුතු ඉටුවේ යුතුකම්වලින් යුතුකම්වලින් ලොකු කොටසක් ඉට වෙනවා මේ තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඒ සත්‍යක්‍රියාබලයකින් ඒත එන සත්‍ය වජ්ජේන සුවත්ති හෝතී කියන ආකාරයට මේ සත්‍යක්‍රියාබලය පැතිරිවේ. එනිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සතියක කාලයක් තුළ තමන් මේ අපි නීති රීති දැම්මේ නෑ, මේවා කරන්න මේවා එපැයි කිව්වේ නෑ. දැන් තමන්ම තීරණය කරගන්න ඕන කළ යුතු සහ නොකළ යුතු, කරණීය සහ අකරණීය. ඒක තමන්ගේ දැනුම අනුව තමන්ගේ දැනුම මින්ම හදාගන්න ඕන. ඒ මින්ම මෙතෙක් තිබුණු මින්ම තමන් දැන් වෙනස් කරගන්න. ඉස්සෙල්ලා තිබුණ මින්ම ප්‍රිය අප්‍රිය. දැන් ඒ මින්ම අයින් කළා. හේතුවට ඵලයට, හේතුඵල ධර්මයට, සූත්‍රයට ධර්මයට බහගල්පා බලනවා. අර ආතාපි සම්පජානෝ සතිමා කිව් එකේ ණය විනයට සසඳා බලන්න ඕන. එනිසා ප්‍රධානම අවශ්‍යතාවය තමා හැම එකක්ම මේක පුරුදු වුණාම එක බොහොම මේ නිමේෂයකින් ක්ෂණයකින්ම මේක පුරුදු වෙනවා. ඒ නිසා අර සූත්‍රයට ධර්මයට, හේතුවට ඵලයට බහගල්පා බැලීමත්, ණය විනයට සසඳා බැලීමත් දෙකම කරන්නට පුරුදු වෙන්න ඕන. සියලු වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා, ක්‍රියාවක් කරන්න ඉස්සෙල්ලා, විශේෂයෙන්ම සිතුවිල්ලක් දිගේ රෝද ගහන්න, රවුම් ගහන්න ඉස්සෙල්ලා. ඉතින් එහෙම කරන්න පුරුදු වුණොත් ඕනම කෙනෙකුට මේ ආනපාන සති සමාධියේ කටයුතු කළා, මේ කරණීය ධර්ම කරලා අකරණීය ධර්ම අත්හැරලා මේ බව උදුරා දමන්නට උපකාර වන්නා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහාම මේ සතියක වැඩසටහන මේ සියලු පින්වතුන්ට උපකාර වේවා, හේතු වාසනා වේවා. තවත් විනාඩි 35ක් 45ක් විතර තියෙනවා. අපි 4:40ට 45ට විතර නවත්තනවා. ඊට පස්සේ විවේකයක් ලබා දෙනවා. 6 වෙනකම් පැය එකහමාරක් එකයි කාලක් විතර ඒ ගිලම්පස අරගෙන 6ට අපි බලාපොරොත්තු වෙනවා අවසාන සමාලෝචනය කරන්නට. දැන් මේ අතරතුර මේ ඉදිරි විනාඩි 45 තුළ ඕනම කෙනෙකුට පුළුවන් තවත් මේ අවසාන වශයෙන් දැනගත යුතු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ විනාඩි 45 අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද රාගය කියන්නේ? මත් වෙලා හේතු වෙනවා. රති කියන්නේ මත් වෙන්න ඉස්සෙල්ලා මත් වෙන්න යන තත්වය. මේ ඇහැට, කනට, නාසයට මේ රති කියන එක යම් ආකාරයක මේ වේමත්තතාව, වේගයක්, මත්වීමක් ඇතිවන අවස්ථාව රති. ඊට පස්සේ රාගය කියන්නේ ඒකෙන් මත් වුණාම යම් තැනකට කෙලින් ඉන්න බැරුව හේතු වෙනවා. ඒකයි රාග කියන එක. මේ රා බීලා කොහට හරි ගෑවෙලා හේතු වෙන්න ඕන. ඒකයි රාග. රා බී වුණාම මෙන්න මොකද, අපිට කෙලින් යන්න බෑනේ. ඊට පස්සේ හේතු වෙන්න ඕන කොහට හරි. හා වෙන්න ඕන, තණ්හා වෙන්න ඕන. රති කියන්නේ දැන් රති අත්තරීම, අරති රතියෙන් සාමුලින් වෙන්වීම, විරති. රති අරති විරති හැමතිස්සෙම වචන තුනක් තියෙනවා. රති අරති විරති, රාග අලෝභ විරාග. ලෝභ අලෝභ ඒ වගේම ලෝභක්කය තුනක්ම තියෙනවා. අත්තරීම අරති ආර්ති විරති පාපා කියන්නේ අත්තරින් නැතුව විරතියට යන්න බෑ. දැන් හැමතිස්සෙම අපි හිතනවා එක පාට අපිට විරතියට යන්න පුළුවන් කියලා බෑ. අපි අත්තරලා ඕන. ඒකනේ අර යද්දිදං සබ්බ සංකාර සමතෝ නැත්නම් සබ්බ උපදිපටි නිසග්ගෝ වෙන්න බෑ. ඒ තුනම රාගය ද්වේෂය මෝහය. දැන් ඕක අර ඔයගොල්ලන්ට දහම් පාසල් පොතේ ඉගැන්වුවේ මොනවා කියලාද? හොඳ ලස්සන ගෑනු ළමයි තුන්දෙනෙ, දූවරු මාර්යාගේ දූවරු තුන්දෙනෙ. ඒක සාහිත්‍යකාරයාගේ කතාව. අපි දැන් මේ වයසට ගියාම ওই පොඩි කාලේ ඉගෙනගත්ත සාහිත්‍ය කතාව දැන් අයින් කරන්න ඕන. මේ තණ්හා රති රඟ ආවේ කොහෙද? අපි දැන් රඟපාන්නේ මොකද? රඟ මොහේ. ඒ නිසා අර අපි තේරුම් ගන්න ඕන ඔය සාහිත්‍යකාරයෝ ඒ කාලේ ඔය වගේ කිව්වා. දැන් වැඩිහිටිය වුණාට පස්සේ තේරුම් ගන්න ඕන මේක මේ සාහිත්‍යකාරයන්ගේ අපබ්‍රංශය ප්‍රබන්ධය. ඒ වුණාට තාමත් අහනවා ප්‍රශ්නයකට. එහෙම නැහැ. පංච මාර තියෙන්නේ, ක්ලේශ මාර තියෙන්නේ ඔය ඇත්ත වශයෙන්ම මේ නියාම ධර්ම පහ තමයි පංච මාර. ඔය කම්ම නියාම, ධර්ම නියාම, චිත්ත නියාම, ඉත්තු නියාම, බීජ නියාම තමයි මේ පංච මාර. ඒවා එකක් ඉතින් කොහේ හරි මේ සම්මතයෙන් සාහිත්‍යකාරයෝ මොකක් හරි හේතුවක් නිසා ඵල විපාක දෙන එක දේවපුත්ත මාර කියලා එකක් ආවා. දැන් මාර දේවපුත්‍රයෙක් ඉන්නවා, අර වසවත්ති මාරයා කියලා එක්කෙනෙක් ඉන්නවා, මේ පුද්ගලෙක් ඉන්නවා කියා දැන් කියනවා. එහෙනම් ඒ පුද්ගලයාටත් හේතුඵල අනුවණේක ඉන්නේ. ඒ පුද්ගලයාත් වැරද්දක් කළොත් ඒ පුද්ගලයාටත් ආයිතරයක් දේවපුත්‍ර මාර වෙන්න පුළුවන්. ඒ කිරණ තමයි තමන්ගේම අධ්‍යාත්මයෙන් අධ්‍යාත්මයෙන් එව අර තණ්හා රති රඟ නැතුව බාහිර එකක් නෙමෙයි. දැන් මේක අර සාහිත්‍යකාරයා කියපු එක තමයි වහරක හාමුදුරුවොත් ඔය කියන්නේ. මේක හොඳට දැනගන්න ඕනේ කොහෙන්ද එන්නේ? තමන්ගේම අධ්‍යාත්මයෙන්මයි. මේ තමන්ගේ අධ්‍යාත්මය තුලයි මේ ගැටුම තියෙන්නේ. අතාරින්න බැරුව තියෙන්නේ මොකද්ද? තමන්ගේම ප්‍රිය වූ, කැමති වූ, ආසා වූ දේ වෙන මොකක් නෙමෙයි. තමන්ගෙම පුරුද්ද, පුහුණුව. දැන් අපි මෙතෙක් කල් කොයි මොන පැත්තටද පුරුදු කළේ, පුහුණු කළේ? ඒක එකපාරට වෙනස් කරනකොට අධ්‍යාත්මයෙන් ඇතුළෙන්ම විඥාන ශක්තිය. අපි මම කියනවා මේ මාර්ය කියන්නේ ඔය කියන මේ විඥානෙ. ඒත් හරිනේ. ඒත් තමන්ගෙම චෛතසිකය. තමන්ගෙම හිත තමන්ටම කතා කරන අනිත් පැත්ත. තමන්ගේම විඥානය තමන්ට ඒ විදිහට කතා කරනවා. තමන්ට අදහස් දෙනවා. ඒකට කියනවා හිතට වහල් වෙන හැඟීමට වහල් වෙනවා. හිතට වහල් වෙනවා, හැඟීමට වහල් වෙනවා. ඒ අර මාරය තමයි. එනිසාදී දැන් සාහිත්‍යකාරයන්ට ওই විදිහට මාරයෙක් උදාන්න නැතුව කියන්න බෑනේ. ඒක ඉතින් ඒකට හේතුව ඒකත් ඔය හේතුඵල ධර්මයේ තමයි. අර තණ්හා රති රඟ තමයි. වෙන මොකක්වත් නෙමෙයි. බුදුහාම උනාට පස්සේ දැන් බුදුහාමුදුරන්ට මොකවත් කරන්න නෙමෙයි මේ මාර්යාම මොකවත් කරන්න බෑ. බුදුහාමුදුර අර අනික් අයගේ තණ්හා රති රඟ නැති කරන්නනේ කටයුතු කරන්නේ, මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒකට මාර්යා ඒකට ඉතින් අපි ඔය සාහිත්‍ය කතාවල් තමයි ඔය බෞද්ධ ඉතිහාසෙත් තියෙන්නේ. ඒකට දැන් මේ මාරයා කැමති නෑ තව මිනිසුන්ව නිවන් දකින්නට එයාගේ පිළිස නැති වෙනවා කියලා. එහෙම තමයි කියන්නේ. ඒක හේතුඵල ධර්මයක් මිසක් ඒක කර්ම හේතුඵල ධර්මයක්. ඒක මොකද්ද? අපි හේතුඵල ධර්මයේ දැනගත්තට පස්සේ යම් හේතුවක් නිසයි මේ ඵලය. ඒක ඉතින් මායයට පවරලා අපි සාහිත්‍යකාරය නිදහස් වෙනවා. සාහිත්‍යකාරයට හේතුඵල ධර්මයේ කියන්න බැරි වුණාම කාට හරි පවරනවා. ඒක ඔව් හැංගීමට හිතට වහල් වීම හැංගීමට වහල් වීම තමයි මේ සියල්ල දෙයකට එන්නේ. ඔය තමන්ගේම හිතටයි මේ අපහාස කරගන්නේ තර්ජනය කරගන්නේ මේ කාටද වෙන කාටවත් නෙමෙයි. ඔව් පුළුවන්. දැන් ඇත්ත වශයෙන්ම තමන් යම් දැන දැනම වැරද්දක් කරනවා නම් මේ තමන්ටම තර්ජනය කරලා බැනලා මේකෙන් මේවා කරන්න පුළුවන්. තමන්ගේ හිත ඒක නේ අර දැන් සන්තාන විතක්ක සූත්‍රයේ තියෙන දත්මිටි කාණ මේවා කරගන්න ඕනේ කියලා. ඒකත් මේ උපමාව. යහපතට. බිමට බර වෙන 10ක් තියෙනවා. දැන් මම කියලා අධ්‍යාත්මික වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන් බිමට බර වෙනවා. මගේ කියලා මගේ ඉඩම් වතිපුටි ළමයි ගේ දොර යාන වාහන රත්තරන් බඩු ඔය ඔක්කොම බාහිරනේ. ඒත් රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අධ්‍යාත්මිකව මම කියලා පහකුයි මගේ කියලා බාහිරව පහකුයි 10ක්. 10 නිසා තමයි අපි 10ම උපාදානය කරගැටීම නිසා තමයි බිමට බර වෙන්නේ. එක 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 කාත්තරිය සබ්බූපති පටිනිසගුණ අපි බිම් බර ගතියෙන් ගැලවෙනවා. බව උද්ද කරනවා. ඒකයි බිම් බර ගතිය. එතකොට ඒක අර බිම් බර ගතිය වැඩි තැනකට තවත් බර වෙනවා. බිම් බර ගතිය අඩු තැනකට යන්න ඕන බුද්ධ වෙන්න. ඒ මේ සිංහල කාර්යෝ පරිවර්තනය කරපු හැටි. ආයතන හය කාගේද? තමන්ගේ. මාර්යාගේද? නෑ. තමන්ගේ පාලනයේ තියෙන තමන්ට හොඳට නරකට දෙකටම තියෙන ඇහැකන නාසයේදී. ඔව්. ඒකකින් පරිවර්තකයෝ වෙන වෙන විදියට ඒ අයට තේරෙන විදියට පරිවර්තනය කළා. ඒකයි උනේ. මොකද්ද ඉතින් මොනවා කියන්නේ? මේ අම්ලම් ඩම්ලම් කියන්නේ බාම හරියට පැහැදිලිව කියන්නේ. නිවන ජලනන්දන පිට තේරුණාද? තියන්නේ මේ මිනිසුන්ට ලෞකික වශයෙන් යහපතක් සිතක් ශාන්තියක් කරන්න එහෙම නැත්නම් මේ තියෙන පංචස්කන්ධය උපාදානය කරගත්ත පංචස්කන්ධය හොඳට යහපත්සේ පවත්වා ගන්න සුවයක් සිතක්. ඒක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් නෙමේ. පිරිතක් නෙමේ. ඒක පස්සේ කාලෙක යලනන්දන පිරිත විතරක් නෙමේ. තව ඔය පස්සේ කාලෙක එකතු කරගත්ත අද පිරිත් පොතේ කියලා ඔයක යන පිරිත් සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, ජලනන්දර පිරිත, ජින පංජරය, තව කියන තව හුඟක් ජය පිරිත, ඔය කිසිම පිරිතක් බුදුහාමුදුරුවන්ගේ හැබැයි වචන දාලා තියෙනවා. වචන දාලා මේ පැවැත්ම යහපත පවත්වාගෙන යාම සඳහා මේ අල්ලාගෙන උපාදානය කරගත්ත පංචස්කන්ධය හොඳින් පවත්වාගෙන යාම සඳහා කියන පිරිත්. ඒවා අර භගවත් ගීතාවේ යම් යම් බලපෑම් නිසා ආපු උපනිෂද් ධර්මයේ යම් යම් බලපෑම් නිසා ආපු අර මේ අභේගිරිය ජේතවනාරාමය හදාගත්තට පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඔය පොත් ලිව්වට පස්සේ ආපු බලපෑම්. ඒවා ඊට ඉස්සෙල්ලා හලාහල විසමෙන් බැහැර කළා. පස්සේ කාලෙක ඒවා ඒ හලාහල විස හොඳට වැලඳ ගත්ත මෙෝ යහපත් හොඳයි ප්‍රියයි මනාපයි එකයි වුණේ. එනිසා ඔය ජල්නන්දන පිරිත, ජය පිරිත, අර පිරිත, මේ පිරිත බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් හෝ නෙමේ. ඒ වුණාට බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියලමයි අද ඔය පිරිත් කියන්නේ. දහමක් ඇත්තෙම නෑ, මේ තියෙන්නේ කර්මයක්. මේක තියෙන්නෙම කර්මයක්. හැබැයි දහමක් තියෙන පිරිත් තියෙනවා. කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, මේ වගේ සූත්‍ර තියෙනවා. ඒවත් ඒ වුණාට අද වෙනකොට සිංහලෙන් අපිට ළමයින්ට අර්ථය කියා දෙන්නේ අර දාමන්නේ මේ කර්මයක්. ආයිසරයක් ලෞකික අර්ථයෙන් ඒවා අර්ථ ගන්නවා. ඒවා මේ පස්සේ කාලෙක අටුවාකාරයෝ නිර්මාණය කරපුවා. දැන් සියලුම අර්ථකතාවල සියලුම මේ ත්‍රිපිටකයේ ඔය සූත්‍රවලට පස්සේ කාලෙක නිදාන මේ අර්ථකාරයෝ නිදාන කතා දැම්ම. බුදුහාමුදුරුව කොහෙන් නිදාන කතා දැම්මේ නැ කිව්වේ නැ. දැන් අනිප්පාර ඔය මහා මංගල සූත්‍රය දැන් අවසාන වශයෙන් කියනවා ඒතං මංගල මුත්තම. මුත්ති කියන්නේ මොකෝ? මුත්ති කියන වචනේ තේරුම මොකෝ? මිදි නිදහස් වීම. මොකකින්ද? මගුල් සක්වලින් මිදී නිදහස් වෙන්න බුදුහාමුදුරුව දේශනා කරපු දේ අද මගුල් සක්වල හදන්න ඒකත් මංගල කාරණයක්. දැන් මේ බුදුහාමුදුරුව දේශනා කළා පැහැදිලිව ඒතම් මංගල මුත්තම. මුත්ති කියන්නේ මිදී නිදහස් වීම. නමුත් දැන් ඒකම සිංහලට පරිවර්තනය කළා මේක මංගල කාරණා. මගුල් සක්වලේ අතරමං වෙන්න දැන් අද කරනවා. ඒ වචනම ඒකම අරගෙන අනිත් පැත්ත ගහලා කණ පිට ගහලා ගන්නවා. ඒකම ඒකයි ආගම. ඒ කියන්නේ ධර්මයම අරගෙන කණ පිට ගැහිම ආගම. ධර්මයම අරගෙන කණ පිට ගැහිම තමයි ආගම. දැන් රතන සූත්‍රය මේ කිව්වේ මේ තුන් බිය ඇති වෙන්නේ කොහටද? හදවතට. විශාලාමානුවර උපමා කළේ හදවතට. තුන් බිය රාග දේශ මෝහ. දැන් අද ඒකම මේ නගරයකට මොන තුම්බියක්ද? මිනිස්සුන්ට මිසක් පුද්ගලයන්ට මිසක් බලන්න කොයිද? නමුත් අපේ මිනිස්සු ඔක්කොම විශ්වාස කරනවානේ මේ හාමුදුරුවොත් ඔය කියන ලොකු රාජකීය පණ්ඩිත හාමුදුරුවොත් මේක හිතලම කියනවානේ. ඇයි මේවා මේ නිදහස නිවල් කල්පනා කරන්න බැරි? ඈ කොහොම කොහටද ඔය රාග දේශ මොහ තුම්බියෙන්නේ? මිනිස්සුන්ට මිසක් නැතුව නගරක තියෙන ආපෝ තේජෝ වායෝ පටවි. ඒකට තුම්බියක් එන්නේ නැහැ. රාජකීය ඒවා ඔක්කොම බොරු. නෑනේ එහෙම කොහෙද? ඒ වුණාට දැන් අද රාජකීය පණ්ඩිත ත්‍රිපිටක වාගීස්වර තව මොන මොනවද දාලා? ඉතින් වචන පමණයි. එමුණට බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සියලු දේ නිවනට. මේ සියලු තනතුරු තාන්නවාන වර්ධාන මේවා නිවන වහන. ඒකමයි වැඩේ. ඒක ලෝ වැඩ. ලෝකයට වැඩ පිණිස. ලෝකය කියන්නේ අඳුර. අඳුර සකස් කරන්න හදපු දෙයක් ලෝ වැඩ සංග්‍රහ. හැබැයි අර බුදුහාමුදුරන්ගේ කාරණ ධර්ම කාරණාමයි ගත්තේ. ඒකයි වැඩේ. ලෝකෝපකාරය ලෝ වැඩ සංග්‍රහව ඔය තියෙනවා තව හුඟක් පොත්. ධම්මපදයේ පස්සේ ඔක්කොම ලෝකේ හදන්නේ. ලෝකේ හදන දේවල් තමයි අයිතිං මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ රජවරුන්ට සිටුවසුන්ට මේ ලෝකෙ හොඳින් පාත්වගෙන. ඒ සඳහා තමයි ලෝකෝපකාරය ලෝ වැඩ සංග්‍රහව තව උඟක් තියෙනවා. ඔය කාලේ මධ්‍යකාලීනව පොළොන්නරුව දඹදෙණි ඔය යාපහුව ගම්පල යුගවල ලියපු පොත්පත් බොහෝ ඒවා ඔක්කොම ලෞකිකයි. ලෝකයෙන් එතර වෙන ඒවා නැහැ. පොඩ්ඩක්වත් නැහැ. ශේෂයක්වත් නැහැ. මොකද්ද මෙත් මෛත්‍රී වැඩීමේ ඔව් නෑ 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 මෛත්‍රී වඩලා හිත සමතේට පත් වෙනකොටම එක විනාඩියකින් අපි අනිත් පැත්තට හැරිලා බලන්න ඕන ඇයි මට මේ තරහ ආවේ ඇයි තරහ ආවේ මේ තරහ නිච්ච වෙලා දැන් කරන්න ඕන මොකද මේ නිච්ච වෙච්ච එක අනිච්ච කරන්න ඕන මේ සුඛ වෙච්ච එක අපි දුක අනුපස මේ අත්ත වෙච්ච එක අනත්ත කරන්න ඕන ඒ නිසා දැන් මෛත්‍රිය වඩලා හිත අර වේගය පාලනය වුණේ ගමම යදිදන් සබ්බ සංකාර සමතු වහාම ගන්න ඕන අනිච්ච දුක අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛත් අයින් කරා දැන් මේ තරහ නැවත 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 යලි යලිත් මතුවෙන්නේ ඇයි ඒ තරහ නිච්ච වෙලා නිශ්චිත වෙලා ඒ තරහ සුවයක් ඒ තරහ අත්ත වෙලා තමන්ගේ ගතිය මොකද්ද නිච්චයි සුඛයි අත්තයි අර ද්වේෂේ වෛරේ ක්‍රෝධේ ඊර්ෂ්‍යාව එකට එක කිරීම ඒක තමන්ගේ තියෙන ගාව තමන් හදාගත්ත ගතිය දැන් මේ ගතිය උදුරලා දාන්න නම් අපි නිබ්බිදා කියන තත්වයටම පත් වෙන්න ඕන නිබ්බිදා වෙන්න බෑ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිච්ච සුඛාත්ත අහිං කරනවා එතකොට කාගාවද ඔය වැඩි වැරදි ගතිය නිච්ච වෙලා තියෙන්නේ තමන්ග රාගයත් එහෙමයි දැන් අපි ප්‍රිය දෙයකට ඇලෙන්නාම අසුභානුස්සතිය වඩලා සමතේකට එන්න ඕන සමතේට ආව ගමන් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා අර නිච්ච බව සුඛ බව අත්ත බව අහිං කරනවා නිබ්බිදා වෙන්න ඕන මේ හැම අවස්ථාවෙම ආනපාන සතිය කියන්නේ ඕක. තේරුණාද? ඕක දැනගෙන කලේ නැත්නම් ආනපාන සති සමාධිය වැඩින්නේ නැහැ. එතකොට අර වර්තමාන මොහොතේට එන්නේ එක්කෝ ප්‍රිය දෙයට ඇලීම කියන රාගයක්. එක්කෝ අප්‍රිය දෙයට ගැටීම කියන ද්වේෂයක්. එක්කෝ ප්‍රිය අප්‍රිය අතර මැනීම කියන මානයක්. ඔය තුනටම අපි ආනපාන සති සමාධිය වඩන්න ඕන මෙත්තානුසතිය අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය ඒ අවස්ථාවේ හැටියට අපි තෝරගන්න දක්ෂ වෙන්න ඕන හැකියාවක් තියෙනවා දැනුමක් තියෙනවා ඒක තමයි පජානාති ඒක පජානාති නැත්නම් අපජානාති නම් අපි දන්නේ අපි ඔහේ වෙන මොන මොන හරි කියයි මෛත්‍රියම වැඩ වඩා ඉඳි ජීවිත කාලේ හරියන්නේ ඒක මෙත් මෛත්‍රිය දෙපාරක් විතර මේ හිත මෙත්තානුසතිය වල සමතේකට පත් වූ ගමම්ම අර අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත අයින් කළා එතනත් නැවතීමක් නෑ ඉවර නෑ නිබ්බිදා නිබ්බින්දං විරාගා විරාගා නිරෝධා පටිනිසග්ග වෙන්න යන්න ඕන ටෙන්ටම යන්න ඕන හතක්ම තියෙනවා හතම යන්න ඕන බෑ තව තියෙනවා ඉස්සරහට නිබ්බිදා වෙන්න ඕන නිබ්බිදා උනේ නැන්නම් නිබ්බින්දති උනේ නැන්නම් දැන් අද උදේ කියපු සූත්‍ර ඊයේ කියපු සූත්‍ර ඔක්කොගෙම තියෙන්නේ මොකක්ද අන්තිමට නිබ්බිදා නිබ්බිදා බහුලෝ විහෙරති අර අනත්ත ලක්ෂණ සූත්‍රයේ මොකක්ද අවසානට තියෙන්නේ නිබ්බින්දති නිබ්බිදා එතෙන්ට එන්නයි මේ සියලු දේ කරන්නේ එතෙන්ට ආවේ නැත්නම් තාම බැඳීම තියෙනවා තාම් බද්ධ වීම තියෙනවා බැඳීමෙන් මිදී නිදහස් වීමක් නැහැ හරියටම පටි නිසග්ග වුණොත් ඒ අරමුණ ආයේ එන්න බෑ හරියටම හරියටම දවතාවේ තේරුම් අරගෙන සබ්බූපදි පටි නිසග්ග වුණොත් එහෙම නැත්නම් දැන් අපි ඒක මේක අනිසිතෝච්ච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදී තේරුම් ගන්න පුළුවන් වුණොත් ආයේ එන්න බෑ එන්න එනකොටම අපි මොකද්ද භාවනාව අනිසිතෝච්ච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදී ආයේ එන්න ඒක දවස් දෙකක් තුනක් හතරක් කරනකොට ආයි තරහ ඕ රාගය හෝ ආයේ එන්නෙම නෑ එහෙමම කපලා දාන්න පුළුවන් හැබැයි අර අපි මේ මෛත්‍රිය වැඩුවට හෝ අසුභානුසතිය වැඩුවට හෝ මේක වෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම වචන ටික කිව්වට මේක එන්නේ නැහැ. නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරජ්ජං විමුච්ඡති විමුති ඥාන දසනං හෝති කියන එක වෙන්න ඕන. ඒකයි යුගනද්ද කියන්නේ. ඒ දෙක අවසාන දක්වාම ආනපාන තියෙන්න ඕන. හැම පියවරකින්ම ආනපාන තියෙනවා. දෙකම එතන තියෙනවා. දෙකම කරන්න ඕන දැනගෙනම කරන්න ඕන. පජානාති අභිඥායං දෙකම තියෙන්න ඕන. නැවත නැවත ඕක තාවකාලිකව යටපත් වෙනවා, ආයි විඥානෙ මතුවෙනවා. ඒකයි වෙන්නේ. කොමාරි විඥානෙ තාවකාලිකව යටපත් කළා, ආයි මතු කරනවා. දැන් බැරි වෙලාවත් මෙතන තියෙනවා මේ කරුණු පහ මේකේ කියන්න බැරි වුණා, කිව්වේ නැහැ. තියෙනවා වසිතා පහක්. ආවජ්ජන වසිතා, සම්පජ්ජන වසිතා, උට්ටාන වසිතා, අදිට්ඨාන වසිතා, පච්චවෙක්කන වසිතා. මේ පච්චවෙක්කන වසිතාව හොඳට තේරුම් ගන්න ඕන. අපි පච්චවෙක්කන වසිතාවෙන් බලන්න ඕන, අපිට දැන් තරහ එනවා නම් අපි අර උට්ටාන කරලා නැහැ. උට්ටාන කරලා උදුරලා දාලා නැහැ. ආයිසරයක් අපි ඒක උදුර දාන්න ඕන. මේ වසිතා පහක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. දෙකටම විතරක් නෙමෙයි සියලු දෙයට අදාළයි. මුළු නිවන් මාර්ගයටම දැන් අත වශයෙන් මගඵලලාභී වූ කෙනෙකුට විතරයි වසිතා පැහැදිලිව පිරිසිදුව මේ තමන්ගේ තත්වය බලන්න පුළුවන් වෙන්නේ. ආවජ්ජන වසිතාව. වසිතා පහ වැඩෙනවා අර ආනපාන සතිය වැඩෙනකොට. ආනපාන සතිය වැඩෙනකොට වසිතා පහ වැඩෙනවා. වසිතාවමයි වැඩ කරන්නේ. ඔව්. ආනපාන සතිය තියෙනවා නම් නියම විදියට දසනේන පහ තබ්බා වුණා නම් වසිතා පහම වැඩ කරනවා. එතකොට හිතට එන අරමුණ ආවර්ජන කරනවා. ආවර්ජනය කරන කියන්නේ දුවතාවේ දෙපැත්ත. කළ යුතුද නැද්ද? කරණීයද අකරණීයද? අස්සද පස්සද? සේවිතබ්බද අසේවිතබ්බ? ඒක ආවර්ජන වසිතා. ඊට පස්සේ සම්පජ්ජන වසිතා. මේක අර අයින් කළ යුතු දෙයක් නම් තියෙන්නේ ඒක සං. ඒක ප්‍රහාණය කරන්නට කළ යුතු සියලු කරුණු අර සන්තාන විතක්ක සූත්‍රයේ තියෙන. එහෙම නැත්නම් මේ අර අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළ නිබ්බිදා, ඒ සියලු සම්පජ්ජන වසිතා. ඊට පස්සේ මේක එතනින් ඉවර නැහැ. මේක උදුරා දාන්න ඕන. අදිට්ඨානයක් ඇති කරගන්න ඕන මේක උදුරා දානවා කියලා. අදිට්ඨාන වසිතාවක් නැත්නම් ඒක උදුරා දාන්න බෑ. ඒක උදුරා දාන්නට ඊට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළ, නිච්ච සුඛාත් අයින් කළ, නිබ්බිදා විරාග නිරෝධා පටිනිසග්ග කළ, සබ්බූපති පටිනිසග්ග කිරීම අර අදිට්ඨාන. ඒක උදුරා දැමීම උට්ඨාන වසිතා. ඒක උදුරා දැම්මද බලලා ඊගාවට ආයි පසු විපරම් කිරීම පච්චවෙක්කන වසිතා. පසු විපරම් කරන්න ඕන. නෑ, එවල අපි හිතමුකෝ අපි දැන් මේ කොහොම හරි අපිට තරහක් ආවා. අපි සම්පූර්ණයෙන්ම මේ තරහ කපලම දැම්මා. දැන් අපි බලනවා ආයිසරයක් යම් වෙලාවක අපිට තරහ පොඩ්ඩක් හරි ආවොත් අපි ඒක පසු විපරම් කළා බලන්න ඕන. පච්චවේකම වසිතාවේ. ඇයි මට මේ තරහ ආවේ? කොහෙද මේක තිබුණේ? ඒ අයින් කරමු අරමුණ ගැන හෝ පුද්ගලයෙක් ගැන හෝ ධර්මතාවයක් ගැන හෝ තැනක් හෝ අවස්ථාවක් හෝ ධර්මතාවක් හෝ මොන වෙලාවකට හෝ තරහක් එන්න බෑ. අපි සම්පූර්ණ නිබ්බිදා කියන තත්ත්වයෙන් පටිනිසග්ග කළාන වෙන්න බෑ, එන්න බෑ. ඒක ඉබේම වෙනවා. ඒක තමන්ගේ හිතේ දැන් මෛත්‍රියෙන් පිරිලා දැන් තරහක් එන්න පුළුවන් කමක් නෑ. හරියට ආනපාන සති සමාධිය යුගනද්ද විදියට ක්‍රියාත්මක කළා නම් දැන් අපිට ඒ පුද්ගලයා කෙරෙහි අනුකම්පාවක්, ඒ පුද්ගලයාගේ ඇත්ත ඇති හැටියට දැකීමක්, යථාවාදී තථාකාරී බව තේරෙන්න. ඒකින් තරහක් එන්න බෑ, ගන්න බෑ. තරහ මතු වෙන්න බෑ කීයටවත්. යථාර්ථය. ඒ අනුව තමයි දැන් නිතරම පච්චවෙක්කන වසිතාව වුවමනා වෙනවා. දැන් අපි ඒක ඒ පච්චවෙක්කන වසාාවෙන් දැම් තමන්ට තරාක් කොයි වෙලා විහරි ආමනන් දවස කොයි වෙලා විහරි අපි ඒක බලන්න ඕන පච්චවෙක්කන වසිතාවෙන් අපි මේ නිදාගන්නයන්න ඉසල්ල මට කොයි වෙලා වැරි තරාක් ආවද දවස. එමනන් මම අර නිබ්බිදා විරාගා නිරෝධ පටි නිසංක කරලනෑ පූර්ණවාසේ. අන පාන සතිය පූර්ණවාසයෙන් පරිමුච්චති කරලන. ත්‍රිලක්කනය මුලයිනං ත්‍රිලක්කනය විතරන්නේ මේ මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති හතරම ඔය වසිතා පහට අයිති. හතරම සමාලෝචනය. අර ආවජ්‍යන වසිතාව නැතුව අපි මේ අපේ හිතට ආපු එක ආවර්ජනය කරන්න බෑ දෝතාවේ බලන්න. නෑ මේ සියලු දේ යුග නද්දයි. එකම මොහොතක එකටම අපි කරන්නඩෝ. ආවජ්‍යන කියන්න අපි මේ දවතාවේ තිපරිවට්ටය චතුරාර් සත්‍ය බැලීම. අපේ හිතට ආව අරමුණ භාවිතා කළ යුතුද භාවිතා නොකළ යුතුද. යහපත්ද අයහපත්ද. කරණීයද අකරණීයද. සුවද අසුවද. අධ්‍යාත්මික වසයෙන් හෝ බාහිර වසයෙන් තමන්ට හෝ අනුන්ට එසියලු දේ ආවජ්‍යන වසිතාව. ඉබේම වැඩිනෝ. ඉබේම බලන්න පුරුදු වෙන. කද අයහන්නක ප්‍රශ්න ටිකක් ඔවු දැන් මේ මහත්තයා හරියටම විඤ්ඥානය තේරුම් අරගෙන නෑ. විඤ්ඥානය කැන වේගයක් වේදනාවක් ආවේගයක් වර්තමාන මොහොත තුළ අලුතෙන් ඉපදවීම විඤ්ඥානය. තෙරුණල් අලුතෙන් වේගයක් වේදනාවක් ආවේගයක් උපදවනාන ඒක විඤ්ඥානය. තෙරනල් ඒ මිසක් දැන් වේගයක් වේදනාවක් උපද්දවන්න නැන්න ආවේගයක් විඤ්ඥානයක් නෑ. හඹායමක් නෑ. තල්ලු කිරීමක් නෑ. රියගමනක් නෑ. එක නිසා විඤ්ඥානය කියන එක ඔය වේගය ඔය වේදනාව ඔය ආවේගය එකයි විඤ්ඥාන ශක්තිය කියන්න. දැ මේක හරියට උදාහරණයක් කියන්න හුඟම්ම අමාරුයි. මං උදාහරණයක් සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්න. දැන් අපි කාර එකක් ගම්මු එන්ජින් එක තියෙන කාර එක. දැම් මේ කාර එකේ රෝධ හතර තියෙනවා. සීට් තියෙනවා, පෙට්‍රල් ටැංකිය තියෙනවා, එන්ජින් එක තියෙනවා, අවශ්‍ය සියලු දේ තියෙනවා. හරිද? සියලු දේ තිබුණට දැන්ුව කාර එක යන්න පුළුවන්ද? යතුරත් තියෙනවා, පෙට්‍රලුත් තියෙනවා, ටැංකියත් තියෙන, රෝධ හතරත් තියෙනවා, සීටුත් තියෙන, ඔක්කොම තියෙනවා. තාම රියද? කවුරු හරි අර යතුර කරකුවලා මොකද කරන්නේ? වේගයක් අලුතෙන් මෙතෙක් නොතිබූ වේගයක් ටක් ගාලා දෙනවා. වේගය නැවැත්තුවන දැන් රිය මොකද වුණේ? හරි. එතකොට ඔය විඤ්ඥානය කිව්වේ ඔය පෙට්‍රල් ටැංකියත් නෙමේ, ඔය පෙට්‍රල් උත් නෙමේ, ඔය රෝධ හතරත් නෙමේ, ඔය කියපු රෝධ හතරෙන් යුතු වාහනෙත් නෙමේ. මොකක්ද වේගය? කවුද දුන්නේ? අර යතුරෙන් කරකෝලා අර එක පාට කැරකෙව්වා. දැන් මේක කරකෝනවා. කරකෝන්නේ මොකක්ද? අර එන්ජින් එක. එක එන්ජින් එක කරකෝන තාක් කල් වේගයක් වේදනාවක් වේගයක් ආවා. දැන් රිය කරගෙනව යනවා. නැවත්තුවොත් දැන් රිය නෙමේ. දැන් අරිය. ඒක නිසා දැන් අපිට පේනවද ඕක මොකක් හරි බලන්න? නෑ. එතකොට විඤ්ඤාණය කිව්වේ මොකක්ද ඕක? අර පෙට්‍රල් ටැංකියත් විඤ්ඤාණය නෙමේ, රෝධ හතරත් විඤ්ඤාණය නෙමේ, අර සීට් තියෙන ඒවා එන්ජින් මේ එකක්වත් විඤ්ඤාණය නෙමේ. විඤ්ඤාණය කළේ අර යතුර කරකවලා මේකට වේගයක් අලුතෙන් නොතිබූ වේගයක් අලුතෙන් දුන්නා. ඒ දුන්න ගමන් වේගය නිසා සියලු දේ කරකුණා, භ්‍රමණය වුණා, රෝධ කරකුණා, දැන් ඔන්න රිය. මෙන්න මේකයි විඥානය. එතකොට ඒක පේන දෙයක්ද? නිදර්ශනයක් තියෙනවද? නිදර්ශනයකුත් නැහැ, පේන්නත් බෑ, මොකද්ද කියන්නත් බෑ. තේරුණාද? මේකද? ඒ වේදනාව එන්නේ අර වේගය අර කරකෙව්වහමනේ. වේගය නිසායි වේදනාව. මේ වේගය වේදනාව දෙක එකතු කළ තමා මේ මාගදී භාෂාවේ කාය කිව්වේ. කාය කිව්වේ මොකද්ද? මේ වේගය වේදනාව ආවේගය ඔක්කොම එකතු කළ වචනේ තමා කාය. ඒ කාය නිසා කායේ ආය අලුතෙන් අලුතෙන් වේගයක් වේදනාවක් ආයි නැවත 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 උපදිනවා. ඒ නැවත නැවත උපදින වේගය අනුපස්සනා කළ යුතුයි. ඒක අලුතෙන් උපදින්නේ. ඒ අලුතෙන් උපදින දේ අලුතෙන් නූපදවා හිටියාම නූපන් දේ අන්න අනුපස්සන. හතර මහා භූත තියෙන්න ඕන නැත්නම් ඔය කාර්යයේ ඔක්කොම තියෙන්න මොනවද? හතර මහා භූත. හතර මහා භූත නැතුව මේක ක්‍රියාත්මක කරන්න බෑ. මේ රෝධ ගලවන්න බෑ. මේ රිය ගමන යන්න බෑ. හතර මහා භූත අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයෙන්ම ඕන කෙනෙකුට අපි දන්නේ නැතුවට දෙයියන්ට භූතයන්ට ප්‍රේතයන්ට සියුම් කයවල් තියෙන සියලා අයගෙත් ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර එහෙමම තියෙනවා. අපිට ඕලාරික වශයෙන් පේන්නේ නැහැ. විතරයි එකයි වෙනස. දැනීම නෙමෙයි. දැනීම නෙමෙයි. දැන් අර කාර් එකේ අපි දැනීමක්ද තියෙන්නේ ස්ටාර්ට් කළාම? නෑ. ඒක වේගයක් අලුතෙන් නොතිබූ වේගයක් අලුතෙන් ලබා දුන්නා. ඈ? ඒකත් නෑ. ඒක සංඥා. ඒ මොනවාද? සංඥා. ඒක තමයි විඥානං අනිදස්සනං කියන්නේ. ඒක තරම් දුරන් ගමන් කියලා තව හුඟක් වචන වලින් බුදුහාමුදුරුවෝ කිව්වේ. මේක නිදර්ශනයක් දෙන්න ඒ කාලේ බුදුහාමුදුරුවන්ට ඔය එන්ජින් එකක් තිබුණේ නැහැ පෙන්නන්න. තිබුණා නම් ඕක තමයි පෙන්නන්නේ. ඒක අර මේ කවුද මේ හේම් පිටකේතර ඥානසීය හාමුදුරුවෝ ඉදිරිපත් කරපු උපමාව. ඒකෙත් යම් කිසි එකක් තියෙනවා. ඒකෙත් යම් ගැඹුරු මේව එකක් තියෙනවා. තේරුණාද? ඒකෙත් ඒ වුණාට ඒක අරකට 100%ක් මේ විඥාණයට ගැලපෙන්නේ නැති තැනක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. දැන් මෝටරේ තියෙනවා. අපිට පුළුවන්ද අර වේගයක් උපදවන්න? ඔව්. ඒක නිසා ඒකේ පොඩි ඒ උපමාව මම අහලා බැලුවා. පොඩි අඩුවක් තියෙනවා. නමුත් දැන් මේ මේකේ මේ උපමාවේ කාටවත් අඩුවක් කියන්න බෑ. දැන් කාර් එකේ පෙට්‍රලුත් තියෙනවා, පෙට්‍රල් ටැංකියක් තියෙනවා, රෝදෙත් තියෙනවා, පුද්ගලයාත් ඉන්නවා, ඔක්කොම තියෙනවා, සීටුත් තියෙනවා. හැබැයි යනවද? රියද? නෑ. දැන් යතුර දාලා මෙතෙක් නොතිබූ අලුත් වේගයක් ට්‍රක් ගාලා මෙව කරනවා. කළ ගමන් කවුද වේගය දුන්නේ? දැන් ධර්මතාවයෙන් වේගය දුන්නා. වේගය නිසා දැන් යනවා රිය. එතෙක් කල් රිය නෙමෙයි. එතෙක් කල් අරක රියක් නෙමෙයි. අරක හතර මහා භූත ගොඩක්. මොකද්ද වචන දෙක? පටිසන්ධියද ගති. තව පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා අහන්නකෝ. හරියටම වචනේ කියන්න ඕනේ මට ඇහෙන්නේ. ආ ගති. ගති කියලා එකක් නැහැ. ගති අපි මෙහෙමයි. ගති නිසා මේ ගති තියෙන තාකල් ප්‍රතිසන්දියක් එනවා. තේරුණාද? ප්‍රතිසන්දිය එන්නේ ගති තියෙනවනම්. ගති නැත්නම් ප්‍රතිසන්දියක් එන්න බෑ. ඒක නිසා දැන් ගති නිමිත්තක් එන්න ඕන. ගති ප්‍රතිසන්දියක් එන්න මොකද්ද? ගති නිමිත්තක් එන්න ඕන. නිමිත්තට ප්‍රතිසන්දියක් එන්න ඕන. සතර මහා ධාතු තිබුණට ගති නැත්නම් නිමිත්තක් එන්නේ නැහැ. නිමිත්ත නැත්නම් ප්‍රතිසන්දියක් එන්නේ නැහැ. ප්‍රතිසන්දිය නැත්නම් අර ආයුහණං කියන තත්වයට ශක්තියක් වේගයක් උපද්දවන්නේ. එහෙමනම් නිබ්බිති කියන අලුත් තත්වයට පත් වෙන්නේ. උපපත්ති කියන අලුත් උපතක් ලබන්නේ නැහැ. ඒ ශණයක් ශණයක් කියන කතාව බුද්ධ දේශනාවට සම්පූර්ණ නොගැලපෙන. ඒ ශණය කියන්නේ සංස්කෘත වචනයක්. එහෙම එකක් නැහැ. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. ඒක කලවම් කරගන්න එපා. ඔය ශණයක්ෂණයක් කියන කතාව මේ පස්සේ ආපු සංස්කෘත වෛදික භාෂාවෙන් දාපු ඇරලි වචනයක්. ඔය ෂණ කියන වචනේ කිසිසේත්ම බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. ඒක මාගදී බුද්ධ වාසිතේ නෙමෙයි. ඒක සංස්කෘත වැරදි වෛදික ඡන්දස්. ඒක ඔය ෂණ ගැන කතා කරන්න ගියොත් ක්ෂණයක් ක්ෂණයක් බලන්න ගියොත් එහෙම අතරමං වෙනවා මිසක් නිවනක් නැහැ. ආනපාන සතියක් නම් වැඩෙන්නේ නැහැ. හැබැයි වර්තමාන මොහොත තුල මේ වේගයෙන් යන හැම මොහොතක් තුලම තමන්ගේ හිතට එන අරමුණ ගැන බලන්න පටන් ගත්තොත් හරි. කසින කියන එක මාගදී වචනයක්. කසින පිරියම් කරනවා කියලා තමා කියන්නේ. කසින කියන්නේ මේ යම් ආකාරයට බලෙන් පැලැස්තර යටපත් කිරීමක් කරන්නට කරන දේවල් කසින පිරියම් කියලා උපනිෂද් ධර්මයේ විග්‍රහ කරනවා. යම් වේගයක් ආවේගයක් කිලුටු දේ තදංගම විස්කම්බන වශයෙන් යටපත් කිරීම කියන අර්ථය තමයි කසින පිරියම් වල තියෙන්නේ. ඉතින් මොකටද ඒක? තමයි ධාතු මනසිකාරයේ එක්ක පටික්කුල මනසිකාරය. ඉතින් ඒක බැලුවහම අපි දැන් අපින් අපි එහෙම බෙදලා බලන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අපිට එක්ක ධාතු මනසිකාරයේ එක්ක පටික්කුල මනසිකාරය. දැන් මේකේ අපි ඇයි මේ පටික්කුල මනසිකාරය ඔය බෙදලා බලලා එක අර ධාතු මනසිකාරයේ බෙදලා බලන්නේ මොකටද? අපේ හිතේ මේ අයිති කරගන්නේ මගේ පොල් ගහ මේක හොඳ පොල් ගහක් එක මේක නරක පොල් ගහක් කියලා අපි ඒකට ඇලෙන්නේ බැඳින්නේ මොකද? ඔය එක පොල් ගහක් හැටියට ඝන සංඥාවක් හැටියට ද්‍රව්‍යයක් වස්තුවක් හැටියට ඒකාබද්ධව අපි දකින නිසා ඒ දැක්ම ආකල්පය අපි වෙනස් කරගන්න තමයි මේ ධාතු මනසිකාරයේ බෙදලා විභංග කරලා විභජනය කරලා හැම දෙයක්ම ධාතු විභංග කරලා බලන්නේ. පටික්කුල මනසිකාරයෙන් කොටස් බෙදලා බලන්නේ 32කට. මේක මොකකටද? නෑ මේක මේ හිතේ තියෙන නිච්ච බව සුඛ බව අත් බව අයින් කරන්න. ඒක කළේ නැත්නම් ඔක බෙදුවයි කියලා වැඩක් නෑ. ඔක විභංග කළයි කියලා වැඩක් ආනපාන නෙමේ මං කිව්වේ මේකනේ වැඩේ. දැන් මේ නිච්ච දේ අනිච්ච කරන්න දුක්ක සුඛ දේ දුක්ක කරන්න අත්ත්ව දේ අනත්ත්ව කරන්න අනිච්ච දුක්ඛ අනත්ත්ව මෙනෙහි කරන්න උපකාර වෙන විදියටයි මේ කරන්නේ. ඒක උනේ නැත්නම් අපේ අර බැඳීම ඔය පොල් ගහ කියන බැඳීම ඔය සත්වයක් පුද්ගලයෙක් ඝන සංඥාවක් ද්‍රව්‍යයක් වස්තුවක් කියන හැටිය දැන් මේක පොල් ගහ නෙමෙයි අපි ගම්මුක රත්තරම් බඩුව දැන් අපි මේ රත්තරම් බඩුව මාලයක් කියමුකෝ දැන් මේ මාලෙට අපේ තියෙන බැඳීමක් අපි බොහොම ආරක්ෂා කරා දැන් මේ මාලය අපි බෙදාගෙන යනකොට ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ තියෙන රසෝජා හරිද ඔය සුද්දාස්සික සුද්දාස්සික බෙදලා බැලුවට පස්සේ මේකේ අර යකඩ කෑල්ලකයි ගලකයි තවමුකක් හරි වැලි කැටයකයි අතර වෙනසක් තියෙනවද වෙනසක් තියෙනවද දැන් ඇයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා එකහු වෙලා අපිට මේ මායා දර්ශනයක් පෙන්වනවා රත්තරන් කියලා අපි දැන් මේක සම්මත කරගෙන තියෙනවා. ඒක නිසා මේක සම්මතය. ගල් කෑල්ලෙත් තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ විතරක් වෙනස් වෙලා තියෙනවා පුත. ඈ? ඒ ධාතු මනසිකාරයේ බැලුවාම අපේ තියෙන අර ද්‍රව්‍ය වස්තුව තියෙන අපේ වටිනාකම හිතෙන් අයින් වෙනවා. හිත ඒකට බැඳෙන්නේ නැතුව නිබ්බිදා වෙනවා. ඒකටයි මේ කරන්නේ. ඒකටයි මේ ධාතු මනසිකාරය, ඒකටයි මේ නවසීවතික මනසිකාරය, ඒකටයි මේ පටිකූල මනසිකාරය. ඒ මිසක් ඕක අසුභ භාවනාවක් එහෙම නෙමෙයි. අපි මේ පුද්ගලයෙක්, සත්වයෙක්, වස්තුවක්, ද්‍රව්‍යයක් කියන මායාවට අපි බැඳින්. පිටින් බාහිරෙන් පේන වැරදි මායා දර්ශනයට අපි බැඳින්. අර ඇතුළාන්තයේ පටිකූල මනසිකාරයේ කොටස් වලට බෙදලා බැලුවහම මොකද වෙන්නේ? අපේ අර මායාව දෘෂ්ටිය දැක්ම වෙනස් වෙනවා, පිරිසිදු වෙනවා. ඊට පස්සේ අපි ඒකට බැඳින්නේ. ඒකේ ආචික්කනා දේශනා කියන්නේ මේ ඔය ආචින් දේශනා කියන්නේ මේ නිවන් මගට බුදුහාමුදුරුව විවෘත කරපු විග්‍රහ කරපු පෙන්නලවදාව අලුතෙන් දේශනා කරපු දේශනාව තමයි ආචික්කනා දේශනා. මේක බුදුහාමුදුරුව පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා බෙදලා බලලා විවෘත කරලා මේක විග්‍රහ කරලා විස්තර කරලා වෙන් කරලා ඔක්කොම කරලා පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා විවරණ මොකක් කරන්නද? උත්තානි කම්මන්ති අර අනුත්තර වූ එතර වෙන මාර්ගය විග්‍රහ කරන්නටයි මේ සියලු දේ කළේ. ඒකයි මේ බුද්ධ දේශනාව මේ වචන ටිකෙන් තමයි සියලු තැන්වල විග්‍රහ කරලා තියෙන්නේ. ඒක පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානි කම්මන්ති කළේ නැත්නම් ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒකයි. ඒකයි ඒක ආචින්න දේශක් වුණේ. ඒ ආචින්න දේශනාව, ඒ ආචින්න දේශනාවමයි මිනිස්සු අර වැරදියට වෙනත් ආකාරයක අර්ථකථා කියලා වැරදි විදියට බෙදලා විග්‍රහ කරලා බැලුවොත් අර අනාචින්න දේශනාවක් වෙනවා. උත්තානි කම්මන්ති වෙන්න නැතුව පැවැත්ම ලෝකේ පවත්වාගෙන යන්න උපකාර වෙන විදියට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරලා තියෙනවා. ඒක තමා කරන්නේ. දැන් කර්මපතයක් වෙන්න කරුණු පහක්ම සම්පූර්ණ වෙන්න ඕන. කරුණු එකක්, දෙකක්, තුනක්, හතරක් වෙනවා නම් ඒක කර්මයක්. දැන් උදාහරණයක් දෙන්න පුළුවන්. තව විනාඩි 10ක් විතර තියෙන්නේ. අපි හිතමු ප්‍රාණඝාත කර්මයක් කියලා. කරුණු පහක් පූර්ණ වෙන්න ඕන කර්මපතයක් පූර්ණ වෙන්න. පල විපාකයක් 100%ක් පල දෙන්න, විපාක දෙන්න, පටිසන් දෙන්න කරුණු පහක්ම පූර්ණ වෙන්න ඕන. දැන් සතෙක් බව හොඳටම දැන අඳුනගත්ත පණ ඇති ඒ සතාගෙන් යම් මස් කෑමේ හෝ මර මැරීමේ විනාශ කිරීමේ හෝ චේතනාවක් හිතට එන්න ඕන. ඒ චේතනාව ඉටු කරගන්න මොනවා හරි උපායක් ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක කරන්න මොකක් හරි පොල්ලක් හරි ආයුධයක් හරි තුවක්කුවක් හරි ක්‍රියාත්මක කරන්න තමන් අරගන්නවා අරගන එල වගන යනවා විදිනවා මරණවා. කරුණු පහයි. ඒකත් එක්කත් එහෙමම තම. දැන් අපි මේක පැහැදිලෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බැරි වෙලාවත් සතෙක් බව දැක්ක මස්කන චේතනාවකුත් ආව පොල්ලකුත් ගත්තා එලවගෙනත් ගියා ගැහුවා සතා මැරුණේ නැහැ. වැදුනේ පඳුරට. දැන් කර්මපතේ සම්පූර්ණ නැහැ. දැන් බැරි වෙලාවත් කවුරු හරි කිව්වොත් මේ ඔයා වැරදි වැඩක් කරන්න ගියේ ඔයාගේ මේ චේතනාව වැරදි ඔයා ලොකු පාපයක් කරන්න ගියේ නමුත් අර සතාගේ වාසනාවකින්ද ඒ සතාගෙන් දැන් ඔයා සමාවර්ගන මේ අර කර්ම අර කරුණු හතරම අර වේගයක් තියෙනවා චේතනාවක් ආවා එලවගෙන ගියා ආයුධයක් ගත්තා විද්දා හැබැයි මැරුණේ නැහැ ඒකින්ද දැන් සමාවර්ගන පුළුවන්ද කරන්න සමාවර්ගන මෛත්‍රී කළා ඒ සතාගෙත් පණ බේරන්න ඊට පස්සේ අදිෂ්ඨානයක් කරගත්තනම් අර කරුණු හතර අර කර්මපතේ එහෙමම අහෝසි හැබැයි මැරුණා නම් කරන්න බෑ ඒ වගේ තමයි දැන් සංඝ බේදයක් කරනකොටත් අපි ඔය කරුණු හතරම කවුරු හරි එක මිනිහෙක් වැරදි භාවනාවක් කළා අපායට ගියා අසඤ්ඤතලයකට ගියා නිවන වහගත්ත වෙන්නේ මොකද කර්මපත කරුණු පහම සම්පූර්ණ වුණා අර කරපු පුද්ගලයාටත් මෙයාටත් දෙන්නම ඵල විපාක දෙනවා ඒක නිසා දැන් මේකෙන් තව එක මිනිහෙක් හරි අර පරත්ත තාපන පාපයට අහුවෙන්න ඕන. ඒකේ විග්‍රහයක් තියෙනවා අත්ත තාපන පරත්ත තාපන කියලා පාප දෙකක්. ඒක නිසා දැන් මේ තමන් අර දීපෙන්ති කියන වචනෙන් විග්‍රහ කළේ ඒකයි. තමන් මේ පණ පිහිටෝල කරපු වැඩෙන් තව මිනිහෙක්ගේ නිවන වැහුවා. වැහුණා. අතරමං කළා. නිවන ප්‍රමාද කළා. අන්න ඒක දීපෙන්ති. ඉතින් ඒක නිසා මේක අර අනික් සියලු තැන්වලත් කොටසක් තියෙනවා. මේ වැරදි ධර්මයේ කිවීම සියලු ධර්මයේ තියෙනවා වැරදි තැන්වල. හැබැයි කර්මපතේ සම්පූර්ණ වුණේ නැත්නම් දැන් තාම සමාවර්ගන මේකෙ මිදී නිදහස් වෙන්න පුළුවන්. දැන් මේවා ඔක්කොම කරලා ලියලා දීලා මැරිලා ගියාට පස්සේ තමයි මේ වැඩියම කර්මපතේ සම්පූර්ණ වුණ එකේ පටිසම් ඵල විපාක දෙන්නේ. දැන් ඒ පුද්ගලයා පොත් ලියලා තියලා වැරදි දේ කියලා දීලා වැරදි පාරක් පෙන්වලා දීලා ඒ පුද්ගලයා මැරිලා ගියා. දැන් ඊට පස්සේ ඒ පොත කියවන පුද්ගලයෝ පස්සේ පරම්පරා 10ක් 15ක් හරි වැරද්දට ගිහිල්ලා අතරමං වෙනවනම් වැරදිනවනම් කාටද පාපයන්? අර කරපු පුද්ගලයාට. ඒකයි මේකේ භයානකම. සං කියන්නේ රාගය ද්වේෂය මෝහය පජ්ජන කියන්නේ පහදා ඉවත් කරන වසිතාව. ඒ වැරදි දේ රාග ද්වේෂ මෝහ හිතෙන් ඉවත් කරන වසිතාව සම්පජ්ජන වසිතාව. අර ආවජන වසිතාවෙන් ඒක රාගයද ද්වේෂයද මෝහයද මෙත්තා කරුණා මුදිතාද හොඳද යහපත්ද කරණීයද අකරණීයද කියලා දෙපැත්ත බලන්න ඕනේ. හතරවෙනි එක උට්ටාන වසිතා. උට්ටාන උදුරා දමන්නම ඕන. පච්ච වෙක්කන වසිතා. තුන්වැනි එක අදිත්‍යාන වසිතා. තාන උට්ටාන අදිත්‍යාන කියන්නේ අදිත්‍යාන කියන්නේ බොහොම බලවත්සේ අපි මේක උදුරා දෙමීමට අදිත්‍යානයක් ඇති කරගත යුතුයි. මේක සාමුලින්ම උදුරා අස් කිරීමට එක උට්ටාන. ඔව් ඒක තමයි මේ සියලු ධර්මයේ තමයි සූත්‍ර පිටකේ විනය පිටකේ ධර්ම පිටකේ අභිනය පිටකේ ඔක්කොම මේකේ තියෙන ප්‍රකරණ පොත්වල ඔක්කොම මේවා. ඒවා ආචින්න දේශනා. ආචින්න දේශනා. බැං මේක විශේෂයෙන්ම තියෙන්නේ කොහේද මේ ආචිකන දේශනාව බෙදලා පෙන්නලා විභංග ප්‍රකරණේ පටිසම්භිදා මග්ග ප්‍රකරණ පොත්වලමයි තියෙන්නේ මේක සූත්‍ර පිටකයේ තියෙන්නේ උපමා කතා, පරිවාර කතා, අතීත කතා, අර කතා, මේ කතා දාලා උපමාවක් සහිතව. ඒ උපමා ඔක්කොම අයින් කරලා කතා මොනවත් නැහැ. අර පිරිසිදු ධර්මය, අභිධර්මය ගැළපෙන දේ, උසස් ධර්මය, ගැඹුරු ධර්මය තියෙන්නේ ඔය ප්‍රකරණ පොත්වල අභිධර්මය. ඒවා උපමා කතා නැහැ. අර කතා නැහැ. මේ අර මේ නමක් කියලා අරයට මෙහෙම වුණා මෙහෙම වුණා ඒව මොකවත් නැහැ. ඒ පුද්ගලයෙක් නමක් සඳහනක් මොකක් කරන්න මේක සියලු දෙනාට පොදුයි සාධාරණයි. මේක තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ ගැඹුරු ධර්ම. මේක ඕන තැනකට ඕන කාලෙක ඕන අවස්ථාවකට යොදා ගන්න පුළුවන් ධර්මතාවය. ඒව ප්‍රකරණ. ඒක ප්‍රත්‍යවේක්ෂා කිරීම, පසු විපරම් කිරීම. නෑ, ඕන කෙනෙකුට පුළුවන්. පසු විපරම් කිරීම ඕන පෘථග් යන පුද්ගලයෙකුට පුළුවන්. මම මේක කළා, මේකෙන් මේක හරිද වැරදිද, මේකෙන් මම ඉදින් නිදහස් වෙන්නේ කොහොමද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න, පසු විපරම් කරන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒ නිවැරදි පරියාප්ති ධර්මය පරියාය දැනගෙන ඒ පරියාය නිවැරදිව තේරුම් අරගෙන අනුගමනය කිරීම පමණයි. හොඳයි, එහෙනම් දැන් වෙලාව එහෙමනම් 5:10යි. තව පැයක් විතර තියෙනවා. දැන් ගිලම්පස අරගෙන ඒ ඔක්කොම 6:05ක් විතර තියා මේ ස්ථානයේ අපි 6ට පටන් ගන්නවා. ඒ අවසාන සමාලෝචනය ඔය කැමති හැම කෙනෙකුටම විනාඩි 5ක් 6ක් කතා කරන්නට, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට, අපේ ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම සියලු සිල්මෑණියන්ට, මෙහෙණින් වහන්සේලාට, සියලු දෙනාට අවස්ථාව තියෙනවා. ගිහි පැවිදි සියලු පිරිසට තම තමන්ගේ අදහස් විනාඩි 4-5ක් කැමතිනම් ඉදිරිපත් කරන්න. ඒක නිසා ඒ අවස්ථාව ගන්න පුළුවන්. නමුත් ඔක්කොටම ලැබෙන එකක් නැහැ. මොකද පැය 2-3ක් ඇතුළත සමහර කෙනෙක් විනාඩි 5-10ක් ගන්නත් පුළුවන්. ඉතින් ඒකෙත් වරදක් නැහැ. යම් තමන්ට ඒ අවබෝධු. නමුත් තමන් බොහොම පරිස්සමෙන් මේ ගැන කියන්න ඕනේ. ඒ වගේම යෝජනා චෝදනා තියෙනවා නම් මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය උපකාර වන වගේ දේවල් තියෙනවා නම් ඒව ගැනත් කතා කරන්න පුළුවන්. ඒ අවස්ථාවට තමන් කතා කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන්. එත්තාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මේ බාල සමාගමෝ සතන් සමාගමෝ තු යාව නිබාන පත්‍යා.